ආයු සංකාර ඕසජ්ජන සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයකි භාග්‍යතුන් වහන්සේ විසල්පුර මහවණේ කූටාගාර ශාලා විහාරයේ වැඩවසන සේක. ඒ සමයේ භාග්‍යතුන් වහන්සේ පෙරවරුවේ ඇඳ පෙරව පාසිවුරුගෙන විසල්පුරට පිඩු පිණිස පැවිසිසේක. විසල්පුර පිඩු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතෙන් පෙරලා වැඩිසේ. අනද තෙරුම් බනවා ආනන්දේනි හිඳිනා ඇතිරිය ගනුව දිවා විවරණය පිණිස චාපාල චෛත්‍ය වෙත යන්නෙමි වදාළසේක. එසේ වහන්සයි කියා ආනන්ද තෙරුම භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දී හිඳිනා ඇතිරියගෙන භාග්‍යතුන් වහන්සේ පසුපසින් වැඩිය. ඉක්බෙත්තෙන් භාග්‍යතුන් වහන්සේ චාපාල චෛත්‍ය කරා එළඹ සේක. එළඹ පනවල්ල දස්නේ වැඩහුන් සේක. භාග්‍යතුන් වහන්සේ වැඩහිදීම ආනන්දේනි විසල්පුරයේ සිත් කලුවේ. උදායන චෛත්‍ය සිත් කලුවේ. ගෞතමක චෛත්‍ය සිත් කලුවේ. සප්තම් චෛත්‍ය සිත් කලුවේ. බහුපුත් චෛත්‍ය සිත් කලුවේ. සාරානන්ද චෛත්‍ය සිත් කලුවේ. චාපාල චෛත්‍ය සිත් කලුවේ. ආනන්ද යම් කිසියෙකු විසින් සතර ඉද්ධිපාදිය වඩන ලද්දාහ නම් බහුල වශයෙන් කරන ලද්දාහ නම් යුක්ත යානයක් මෙන් කරන ලද්දාහ නම් පීඨන තැනක් මෙන් කරන ලද්දාහ නම් සිද්ධ කරන ලද්දාහ නම් පුරුදු කරන ලද්දාහ නම් මොනවට නිපදවන ලද්දාහ නම් හෙතෙමි කැමැත්තේ නම් හෙතම ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටින්ට හැකිවන්නේ. ආනන්දේනි තථාගතයන් විසින් සතර ඉද්ධිපාදිය භාවිතේ බහුල විපතේ යානිකතේ වාස්තුකතේ අනුෂ්ඨයතය පරිචිතය සුසුම ආරද්දේ ආනන්දෙනි තථාගතයෝ කැමැත්තේ නම් ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කාලක් සිටිය හැක්කාවේ. පදාලසේක මෙසේත් භාගතුන් වහන්සේ විසින් දැඩි වූ සංඥාව ඉපදීම කරන ලබන කල්ලෙත් ඕලාරික ඕබාස කියලා කියන්නේ මේ හින්ට් එකක් දුන්නා කියන්නේ කරනු ලබන කල්ලෙත් ආනන්ද තිරණෝ ඒ දැනගන්නට නොහැකිව මරෝ විසින් මඩනාලද සිත් සැස්සෙකුසේ වහන්ස භාගතුන් වහන්සේ බොහෝ දිනාට හිත පිණිස බොහෝ දිනාට සුව පිණිස ලෝට අනුකම්පා සඳහා දෙවිවන්සට යහපත පිණිස හිත පිණිස සුව පිණිස කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ සිටිනසේක්වායි සූතයන් වහන්සේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ සිටිනසේක්වායි භාගතුන් වහන්සේ නොයන්ද. එතකොට මෙතන මේ තීන ඔය සුසුම් ආරද්ධ කියන්නේ ඒ කියන්නේ මොනවට පරිපූර්ණ කරා කියන අර්ථයයි ඒකේ තියෙන්නේ. ඒ කියන්නේ ඔය ක්ලේශයන් පරිඋත්ථානියන් කියන ඒවා හැම ගත්තාම මේ ඒ සංස්කාර ක්ලේශයන් පරිඋත්ථානියන් සංස්කාරයන් කියන ඒවා විසම වෙනවා. ඒ විවිධයි. එතකොට මේ ශාන්ත ස්වභාවයෙන් ප්‍රණීත ස්වභාවයෙන් නිරෝධිය සමදම් ඇත්තේ වෙනවා. ඒ කියන්නේ නිර්වාණය කියන එක ගත්තාම විසම භාවයක් නැහැ. අනිත් ඕනම එකක් අපි දන්නවා කාම සංඥාවක එහෙම නැත්නම් අරූප ධාන සංඥාවක ඒකේ තියෙන යම්මාකාර වූ විසම භාවයක්. යමක් අල්ලගත්තා නම් ඒ මනුස්සයාට සැකයක් ඇති වෙන්නේ නැති කියලා කතාවක් ඇත්තේ නැහැ. විසම භාවයන් කියන්නේ ඒ නිසා ඇතිවීම තියෙනවා. ඒත් නිර්වාණය විතරයි අර සම ස්වභාවයක් තියෙන්නේ. අන්න ඒක තමයි මේ සුසුම ආරද්ධ කියන්නේ. මොනවට පරිපූර්ණ කරලා කියලා. ඒ ඉද්ධිපාදයන් ඉතින් එහෙනම් නිවනට යොමු වෙච්ච ඉද්ධිපාදයන් අපි දන්නවා ඡන්ද සමාධිය ගත්තාම නිර්වාණයටම තමයි යොමු කරලා තියෙන්නේ. දෙවෙනි වරද භාගතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතලා මේ විදිහට මේ සිත් කලුයි කියලා කිව්වා. ඉතින් ඒ බුදුහාමුදුරුව පෙන්නුවේ ඉතින් බුදුහාමුදුරුව ඒ වයස වෙනකොට අවුරුදු 80කට පිටුවට ඇවිල්ලා එතකොට තථාගතයන් වහන්සේ මේ වයස කෙනෙකුට ඉතින් කෙනෙක් කියන්නේ නෑනේ අනේ තව ටිකක් කල් ඉන්න කියලා ඉතින් බුදුහාමුදුරුව පෙන්නන්නේ මට ඉන්න අවශ්‍ය නම් ඉන්න පුළුවන් කියන එක තමයි ඒ හැඟීම දීලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට දෙවිනි වරද තෙවිනි වරද කිව්වට මේ ආනන්ද හාමුදුරුවෝ ඒ මරහු විසින් වඩන ලද්දේ අර විදිහට ඉන්නේ කියලා ඉල්ලා සිටියේ. එතකොට අපි මේක තේරුම් ගන්න ඔය ඉද්දි කියලා ඩයග්‍රම්ස් වගේක් ඕගලන්ට දීලා තියෙනවා. එතකොට මේ ආපහු අපි අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලාට ප්‍රතඥතාය පළ කරන මේවා අපිට ලබා දුන්නට පළවෙනියෙන්ම අපි මේ කොහොමද හතරවෙනි ධානය කියන එකට යන්නේ කියන එකයි මෙතන මේ පෙන්වන්නේ. එතකොට අපි දන්නවා මේ හතරවෙනි ධානයට යනවා කියලා කිව්වහම එකපාරටම නිකන් හතරවෙනි ධ්‍යානෙට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා වාගේ එකක් භාවිතා කරලා 23ක් එහෙම මෙනෙහි කළා. ඒ අනුව අපි ප්‍රථම ධ්‍යානය කියන එකට යනවා කියන එක. එතකොට ප්‍රථම ධ්‍යානෙට අපි යනවා නම් අපි 23ක් මෙනෙහි කිරීමක් වෙන දෙයක් කළා. එතකොට මේ විදිහට 23ක අපි මෙනෙහි කරනවා කියන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහ කරනවා කියන අර්ථයෙන් තමයි අපි මේ භාවනාව කරන්නේ. එතකොට ඕක ඕගොල්ලෝ සම්බන්ධ කරනවා නම් ඉස්සෙල්ල භාවනාවත් එක්ක පේනවා මේ සංකප්ප රාගෝ පුරිස කාමෝ කියලා කිව්වහම. එතකොට කාමයේ කියලා කිව්වහම මේ සංකල්පයන්ට තියෙන රාගයමයි. එතකොට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මේ සියලු විතක්කයන්ට තිබෙනා වූ රාගයන් කියන ඒවා අපි පහ කරන්න. එතකොට මේක සඳහා අපි උපකරණයක් භාවිතා කරනවා. මේ 23 ගුණපය මලසිරුර ඒ වගේ එකක් භාවිතා කරනවා. මේක අපි මෙනෙහි කරනවා. මේකේ මේ ජරා ගොඩක්, මේකේ තියෙන කෙස් ලොම් සැරව, මල මුත්‍රා, අසූචි තියෙන ජරා ගොඩක් කියන එක මෙනෙහි කරනවා. මේව කළාම යාට අර ප්‍රීතිය, සුඛය සහිත ඒකාග්‍රතාවයක් ඇති වෙලා තියෙනවා. හැබැයි මෙයාට විතක්ක ਵਿਚාර සහිතයි. නිතරම හිතන්න ඕනේ අර 23 ගුණපයක් ජරා ගොඩක් කියලා. එතකොට මෙයා මේ ප්‍රීතියට කැමති, හැබැයි විතක්ක ਵਿਚාර වලට කැමැත්තක් නැහැ. විතක්ක ਵਿਚාර මොකද නිතරම අර්ග ගැන සිතන එක. කාලයක් ගියාම මෙයාට මේ හැකියාව ඇති වෙනවා. අර විතක්ක ਵਿਚාර වලින් ඇති කරගත්තා වූ දේ යාගේ සතියට ඇතුල් වෙනවා. ඒක නිසා විතක්ක ਵਿਚාරං රූප සමා කියන විතක්ක ਵਿਚාර පහ කළා. එයාට පුළුවන්කම තියෙනවා මේ ප්‍රථම ධානියෙන් ဒုတိය ධානිය කියන එකට ගමන් කරන්න. එතකොට ဒုတိය ධානියේදී ඒ පුද්ගලයාට විතක්ක ਵਿਚාර රහිතව ප්‍රීතිය සහිතව මේ ඒකාග්‍රතාවයෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය කියන එක තියෙනවා. හැබැයි මේකත් වරදවා වටහා ගන්න එපා. මේ ප්‍රීතිය කියන එකෙන් අපි ආවට විතක්ක ਵਿਚාර වලින් අපි අයින් වුණා කියලා කිව්වට ඒ විතක්ක ਵਿਚාර කතා කරන්නේ අපි කායික කය සම්බන්ධයෙන් තිබෙනා වූ විතක්ක ਵਿਚාරයන් තමයි මේ කතා කරන්නේ. අර 23 ගුණපය ගැන විතක්කයක් ਵਿਚාරයක් නැහැ. නමුත් ඕගොල්ලෝ දන්නා ඕගොල්ලන්ට ප්‍රීතිය තියෙනවා නම් ඒක ගැන විතක්ක ਵਿਚාරයක් තේන්නට පුළුවන්. මට මේ හොඳ ප්‍රීතියක් මෙහි තියෙනවා කියලා දැන ගැනීමක් නිසා ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒ විතක්ක ਵਿਚාර වලින් තොරව තමම් දෙවෙනි එකට ඉන්නවා. ඒක තමයි ඔය මේ ඩයග්‍රෑම් එකේ ඔය දෙවෙනි ප්‍රීතිය කියලා පෙන්නන්නේ. ඔය පළවෙනි ප්‍රීතිය ඇවිල්ලා ප්‍රථම ධානයේ තියෙන එක, මේ දෙවෙනි ප්‍රීතිය ඇවිල්ලා ඒ ဒုတိය ධානයේ තිබෙනා වූ ප්‍රීතිය. එතකොට ප්‍රීතිය සහගතව මෙයා ඉන්නකොට මෙයාට කල්පනා වෙනවා මට මෙහෙම ප්‍රීතියක් තියෙනවා. මේ ප්‍රීතිය මට කායිකව දැනෙනවා. ඒක නිසා මම මේ ප්‍රීතියට ඇලෙන්නට පුළුවන් ඒ කියලා කල්පනා කරනවා. මේ ප්‍රීතියට ඇලෙන්නට පුළුවන් ඒ කියන්නේ කල්පනා කායිකව දැනෙන දෙයට අපි ඇලෙන්න පුළුවන්. අනිත් අතට ගත්තාම ඔය ဒုတိය ධානය වාගේ සමාපත්තියෙන් බොහොම කාලයක් ඒක පවත්නකොට ඉතින් අර හුඟක් අධික ලෙස පවත්නවා නම් Tamanට තේරෙවි අර ස්පින් කිරීම නිසා Tamanගේ ඒ නිකන් වෙහෙසකුත් ඇති වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ ආදීනවේ දැකලා මේ පුද්ගලයා කැමති වෙනවා අර සුඛයේ සහිත තියෙන තුන්වෙනි ධානයට, අර දෙවෙනි ධානයට තියෙන රාගයේ අඩු වෙලා ප්‍රීතියාච විරාගා උපේක්ඛතෝ සතිමා සුඛ විහරಂತಿ තතිය ධානං උපසම්පච්ච විහෙරති. තුන්වෙනි ධානයට ගිහිල්ලා යයි. දැන් තුන්වෙනි ධානයේ තියෙන සුඛයි කියන එක, සුඛයි සුඛයි කියන අර්ථය තියෙනවා. එතකොට උක අපි වර්ධවා වටහා ගැනීමක් තමයි. මොකද මේ වෙලාව වෙනකොට මෙයාගේ මේ ඉන්ද්‍රියයන් ගේනව දියුණු වෙලා ඒක නිසායි මෙයාට සුඛයක් දැනෙන්නේ. දැන් මට දැනුණා මගේ මේ ඇස් දෙක වහගත්තාම මේ හරියෙන් විහාට වලින් මේ හරියෙන් දැනෙනවා. ලිඩ් එකත් එක්කම ප්‍රිය සුඛයක් ඇති වෙනවා. ඒත් ඒක ටිකක් වෙලා ඉන්නකොට මේ මුළු මූණම සුඛයක් බවට පත් වෙනවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ, කාලයක් යනකොට. ඒක යම් කිසි ආකාරයකට අර පුරුදු කරපු නිසා ඒක සිද්ධ වුණා. ඒ ඉන්ද්‍රියංගේ දියුණු වීම නිසා. ඒකට මට ඒ භාවනාවේදීම තේරුණා දැන් මේ සුඛයක් තියෙනවා. මූණට යොමු කළාම බොහොම සුඛයි. හැබැයි මම මේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඒක නිසා මේ පුටුව තදවීමෙන් මට දැනෙනවා දුක්ඛය කියන එක. කකුල් වල තියෙන දුක්ඛය, මගේ මේ ශරීර කොටස් වලට යොමුකොලොත් මට තේනවා මේක දුක්ඛයක්. ඉතින් මේක තමයි මේ විද්‍යාමානව තියෙන සත්‍ය වශයෙන්ම තියෙන දේ තමයි මේ දුක්ඛය. තථාගතයන් වහන්සේ ඒක තමයි මේ දුක්ඛ සත්‍ය කියන එකනේ පෙන්නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ සහිත මේ දුක්ඛය තමයි තියෙන්නේ. එතකොට දැන් මෙහෙනම් මෙයාට කල්පනා වෙනවා මේ මම මේ සුඛයි කියලා කියන්නේ අර දුක්ඛේ తాවකාලිකව පහවීමක් තමයි මම මේ සුඛයි කියලා කියන්නේ. එතකොට එහෙමනම් අර සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛය දැම්මතුවේ කියන කල්පනා කළාම අර තමන්ට අර සුඛයට උපේක්ඛාවක් කියන එක ඇති වෙනවා. මොකද දැන් තව චුට්ටකින් මේක නැති වෙනවා. තව චුට්ටකින් හරියට කෙනෙක් මැරෙනවා වගේ. අන්න ඒක නිසා මෙයාට උපේක්ඛාවක් ඇති වෙනවා. එතකොට දැන් මේ උපේක්ඛාව සහගතව එයා හතරවෙනි ධානයට යනවා. සුඛස්සච පහාන, දුක්ඛස්සච පහාන. පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අස්තංගම අදුක්ඛම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පච්ච විහෙරදී හතරවෙනි ධානය කළා මෙයා ගමන් කරනවා. දැන් මෙතෙන්දී මෙයාගේ මේ සුඛය කියන එක පහ වෙලා. දුක්ඛය කියන එක පහ වෙලා. සුඛස්සච පහාන, දුක්ඛස්සච පහාන. සුඛයයි දුකයයි කියන එක දෙකම මෙයාගේ ගියලා. මොකද මම පුටුවේ වාඩි වෙලා ඉන්නකොට මට මුලින් තේුණා වේදනාව, දුක වේදනාව. ඊට පස්සේ මට ප්‍රීතිය ආවම මගේ ඔළුවෙන් දැනෙනවා, මගේ අවධානයේ තියෙන ප්‍රීතිය තියෙන ඒ කොටසට. ඒක නිසා අර දුක්ඛය ගැන නෑ. එතකොට එහෙනම් දුක්ඛේ පහ වෙලා මට ප්‍රීතියක් ඇවිල්ලා තියෙනවා. දැන් ඊට පස්සේ මම ඒකෙන් දිගින් දිගටම මේ සුඛයත් පහ කරන තත්ත්වයට මම ගියා. එතකොට සෝමනස්ස දෝමනස්ස කියන ඒවා මගෙන් අයින් වෙලා. සුඛස්සච පහන, දුක්ඛස්සච පහන, උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අස්තංගම. ඒක තියෙන්නේ අස්තංගමයක්. ඒ කියන්නේ කවදා හරි මම කොච්චර කරත් මගේ මේ දෝමනස්සේ කියන එක නැති වෙන්නේ නැහැ. මම මව් කුසට ගියා වෙලාවෙ ඉඳන් මම ජරා ගොඩකට අතුල් වුණා. ජරා ගොඩක් අල්ලගෙන ඉන්නවා. නිවනේ පිටතෝ දෙයක් මම අරගෙන තියෙනවා. ඒක නිසා මට කවදාවත් ඇති වෙන්නේ නැහැ. මේකේ මේ දැන් අපි ඉස්සෙල්ලා භාවනාවේදී තේරුම් ගත්තා මේ කාමය නිසා අපිට ඇති වෙන්නේ දෝමනස්සය පමණයි කියලා. ඒක තමයි අවසාන ස්ලයිඩ් එකේ පෙන්නේ. එතකොට අපිට කවදාවත් සැපක් කියලා කතාවක් නැහැ. දෝමනස්සෙම යන්නේ. ඕගොල්ලෝ දන්නවා ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එකේදී අපි ආවා මනාපාරමුණ අමනාපාරමුණ මනාපමනාපාරමුණ සුඛ වේදනාව දුක වේදනාව අදුක්කම සුඛ වේදනාව. අන්තිමට ආවේ විපරිණාම දුක්ඛතා දුක්ඛ දුක්ඛතා සංස්කාර දුක්ඛතා. ඊට අර දෙයක් හම්බ වෙන්නේ නැහැ. තමන්ට දෝමනස්සෙම තමයි අන්තිමට තියෙන්නේ. එතකොට මේක අපි තේරුම් ගන්නවා. එතකොට මේක තේරුම් අරගෙන අපි ඔන්නේ හතරවෙනි ධානයට ගෙන එකට ගිහිල්ලා ඉන්නවා. එතකොට හතරවෙනි ධානයේදී උපේක්ඛාවක් තියෙනවා. දැන් එතකොට ඕගලන්ට පේනවා ඕක අපි දෙපැත්තකින් එනවා කියලා. එතකොට මේ පල්ලෙහා පැත්තෙන් එන්නේ මොකද්ද මේ බොජ්ජංගයත් එක්ක. සප්ත බොජ්ජංගයත් එක්ක එන එක තමයි මේ පල්ලෙහාෙන් පෙන්නේ. පේනවද අපි අර ප්‍රීතිය ආව සුඛය තිබුණා සුඛයෙන් උපේක්ඛාවට ආවා කියන්නේ. අනිත් අතට ගත්තාම ආරයට අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සම්මා සමාධියේ තියෙන්නේ මෙන්න මේ ධ්‍යාන හතරෙන් ඇතුණා වූ දේ නේද? ඒතකොට චන්දචිත්ත විරිය විමංසා සහිතව මෙතන ඇවිල්ලා තියෙන උපේක්ඛාව කියන්නේ. හතරෙනි ධානයේ උපේක්ඛාව පේනවද? දෙපැත්තකින් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් බොජ්ජංගයෙන් එනවා, මේ පැත්තෙන් උපේක්ඛාවට එනවා. මේ දෙක එකට වැඩ කරලා තියෙනවා. එතකොට ඒක තමයි මේ දෙවෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්වන්නේ අපි කොහොමද මේ උපේක්ඛාව කියන එක මේ පාරවල් දෙකකින් මේ විදිහට එන්නේ. ඊට පස්සේ අපි තුන්වෙනි ස්ලයිඩ් එකට ගියොත් ඒ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ අපේ මේ ඉද්ධිපාදයන් කියන ඒවා වැඩෙන හැටි. ඕගොල්ලෝ දන්නවා පළවෙනියෙන් ගත්තාම මේ විරිය කියන ඉද්ධිපාදය. දැන් විරිය කියන එක ඉද්ධිපාදය වෙන්න ඉස්සෙල්ලා අපි විරිය කියන එක අපි ආරම්භ විරිය කියන එක භාවිතා කරනවා. ආරම්භ විරිය භාවිතා කරනකොට අපි දන්නවා මේ ඉද වික්ඛවේ බික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගංහාති පජහති කියලා. ඉපදිලා නැති ලාමක පාපක අකුසල ධර්මයන් නොඉපදීම පිණිස ඡන්දයක් ඇති කරගන්නවා. ඡන්දයක් ජනනය කරගන්නවා, වෑයම් කරනවා, චිත්තේ ආරම්භ කරගන්නවා, පග්ගංහාති පජහති සිත දැඩි කරගන්නවා. එතකොට දැන් මේ විදිහට අපි ඒ විරියක් භාවිතා කළොත් ඕගොල්ලෝ දන්නවා මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවේ තිබෙනා ඕ විරිය නේද මේ කතා කරන්නේ. ඒ විරිය සහිතව අපි භාවිතා කරාම ඕගොල්ලෝ මතක ඇති අර උඩින් ප්‍රථම ධානයේ ඉඳන් පටන් අරගෙන එහෙම ඇවිල්ලා ඊට පස්සේ විරිය කියන එකට ආවා. ඒ කියන්නේ දෙතිස් කුණපයක් මෙනෙහි කළා. විරියක් ඇති වුණා. ඒ විරියක් ඇති වෙලා ඒ පුද්ගලයාට තියෙනවා දුක්ඛ සත්‍ය කියන එකේ අවබෝධයක්. ඒ දුක්ඛ සත්‍ය මෙහෙමයි කියලා අවබෝධයට ඇවිල්ලා එතනින් ඒ සත්‍යාදිඨාණියට එනවා. මේ ලෝකේ තියෙන ඔක්කොම මුසාවල්, මෝස ධම්මං, යන්තං සත්‍යං අමෝස ධම්මං නිබ්බාණං කියලා එතෙන්ට එනවා. එතකොට එතනින් පස්සේ අපිට ඇති වෙන ඡන්ද සමාධිය. සත්‍ය වූ නිර්වාණයට යාම සඳහා සමාධියක් ඇති වෙනවා. ඉතින් මේක අපි දන්නේ කොහොමද වෙන්නේ කියලා නැවතත් මම හිතන්නේ පැහැදිලි කරන්න ඕනේ කියන එක. එතකොට මේ ඡන්ද සමාධිය කියන එක තමයි මේ අවස්ථාවේ මෙතන ලකුණු කරලා තියෙන්නේ. ඔය දෙවිනියට ඡන්ද සමාධිය කියන එක. එතකොට මේ ඡන්ද සමාධියේදී ඕගලන්ට තියෙනවා මේ පැත්තෙන් ඔය ගරුකත්වා කියලා ලකුණු කරලා තියෙනවා. මේ ගරුකත්වා කියලා කියන්නේ තමන් ගරු කිරීමක් තියෙනවා. තමන් ඉස්සෙල්ලා කියපු කතාවට ගරු කිරීමක් තියෙනවා. අපිට කතාවල් දෙකක් තියෙන්න හොඳ නැහැ. අපි කියනවා නම් කාමී අතහරිනවා, ව්‍යාපාදී අතහරිනවා, හිංසාව අතහරිනවා කියලා. ඒ කතාවට අපි ගරු කරන්න. ඒ කතාවට මං කියන දෙයට මං ගරු කරනවා නම් නැත්තම් මං එකක් කියනවා එකක් කරනවා නම් ඒක හරියන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කියන දේ තමයි තථාගතයන් වහන්සේ කරන්නේ. එතකොට මම කියනවා අතහරිනවා කියන එක. එතකොට මං එහෙනම් නිර්වාණය සඳහා ඒ කාම විතක්කයන් පහ කිරීම, ව්‍යාපාද විතක්කයන් පහ කිරීම, විහිංසාව විතක්කයන් පහ කිරීම කියන එකට මම ගරු කිරීමක් කරනවා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. මම කාම විතක්කයන් ඡන්ද සමාධිය සඳහා කාම විතක්කයන් ඒව පහ කරන්න මම කැමතියි. ව්‍යාපාද විතක්කයන්, විහිංසාව විතක්කයන් පහ කරන්න මම කැමතියි. එතකොට මේ කතාවේදී ඔයගලන්ට පේනවා එහෙමනම් ඔය ඉන්ද්‍රිය සංවරය කියන එක එහෙමනම් මේ පැත්තෙන් එනවා නේද? මේකෙන් ඉන්ද්‍රිය සංවරය එනවා. මොකද මම දන්නවා මෙතනින් ඇති වෙන්නේ අභිජ්ජා මේ දෝමනස. මේ අභිජ්ජා දෝමනස දෙක එපා කියලා මට ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්නවා. එතකොට මේ විදිහට අභිජ්ජා දෝමනසේ ඇති වෙනනම් දෝමනස එහෙම ඇති වෙනවනම් ඉතින් මට ව්‍යාපාදිය තමයි ඇති වෙන්නේ. ඒතකොට ව්‍යාපාදිය ඇති නොවෙන්න නම් මම මෙත්තාව කියන එක භාවිතා කරන්න ඕනේ. ඒතකොට ඒක තමයි අර අපි ඡන්ද සමාධියෙන් ගිහිල්ලා මෙත්තාවෙන් අප්‍රමාණයට යනවා නේද? සන්ත්‍රේන්ද්‍ර යෝජන ඉපකෝච්ච කියලා ඒ පාස කරණීය මෙත්ත සූත්‍රයත් එක්ක අපි භාවනා කළේ. ඒකේ අර්ථය ඉතින් මම දෝමනසේ ඇති වුණොත් ඊළඟට මම කාමච්ඡන්ද ව්‍යාපාද දිගටම මම යගමන් කරනවා. එතකොට මට මේක වෙන්න එපා කියන එකයි. මම ආපහු කාමච්ඡන්ද වෙන්නේ නැහැ, ව්‍යාපාද වෙන්නේ නැහැ. ඒක නිසා මම මෙත්තාව කියන එක භාවිතා කරනවා. එතකොට ඔය කාට හරි මෙත්තාව තියෙන්න ඕනේ මේ චිත්ත සමාධිය එහෙනම් ඇති වෙන්න. මේ චිත්ත සමාධියක් මට තියෙන්නේ නැහැ. මට මෙත්තාව නැත්තම්. ඒක අපි දන්නවා ඔය ප්‍රතිපදා වශයෙන් ගත්තොත් එහෙම දුක්ඛ ප්‍රතිපදා දන්දා විඥාවෙන් ඉතින් ඉන්ද්‍රිය සංවරයේ මෙත්තාවෙන් අප්‍රමාණයි කිප්පා විඥාවෙන් ගත්තාම බ්‍රහ්ම වීරණිය කියලා දෙවෙනි ප්‍රතිපදාව අපිට එන්නේ බ්‍රහ්ම වීරණිය. එතකොට මේ මෙත්තාව එතන තියෙනවා. එතකොට මෙත්තාවෙන් තමයි ඊට පස්සේ චිත්ත සමාධියට යන්නේ. පේනවද? ඒක දෙපැත්තෙන් ප්‍රතිපදා දෙක ගත්තා නම් ඔයගලන්ට පේනවා. එතකොට මෙතන මෙත්තාව තියෙන්නේ අවිජ්ජා වුණොත් මට දෝමනස්සේ වෙනවා කියලා දැනගෙන තමයි මම මේ මෙත්තාව කියන එක භාවිත කරන්නේ. ඉතින් මේ මෙත්තාව ඇති වෙන්නේ චිත්ත සමාධියක් මම පවත්තනවා. මම පරුස වචන පිසුනා වාචේව කරන්නේ නැතුව මේක පවත්වාගෙන ඉන්නවා. මොකද මට කාට හරි පරුස වචනින් වෙනවැදිමින් අනේ ඔබ නිදුක් වේවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්නේ අර්ථයෙන් තමයි භාවිත කරනවා. ඒ දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඥාවේ කියන අර්ථය භාවිත කරනවා. මෙතනින් යනවා මේ විමර්ශා සමාධියට කියන එක. විමර්ශාවට මෙතන යනවා. ඒ විමර්ශාවේදී තියෙන්නේ මොකද්ද? අපිට ලෝභ දෝෂ මෝහ එපා කියන එක තමයි තියෙන්නේ. ලෝභ දෝෂ මෝහ කියන ඒවා ඇති වෙනවා කියලා දැන අරගෙන ඒවා එපා කියන එක තියෙනවා. ඉතින් එතෙන්දී අපිට පේනවා නේද අර දදතෝ පුඤ්ඤම් පවඩති ගාතාවේ අර්ථය නේද? ඔය හරියදී බැලුවොත් ඕගලන්ට පේනවා ඕක දදතෝ පුඤ්ඤම් පවඩති ගාතාවත් එක්ක සම්බන්ධ වෙනවා. මෙතනින් මේ පැත්තට යන්නේ අර ප්‍රඥාව කියන එක විමර්ශාව ඇති කරගන්නේ අපි කොහොමද? අපි කියනවා මේ අසුචි කියන්නේ පටවිය. ඇතුළේ තියෙන අසුචිත් පටවිය. පටවිය වශයෙන් මේක දෙක සමානයි. කෙස් කියන්නේ පටවිය. ඒකට පටවිය මගේ නෙමෙයි කියලා අරගෙන අන්න ඒ විදිහට විමර්ශා කිරීමෙන් තමයි අපි ඔය උඩ තැනට යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ. ඒ විමර්ශාවට ගියයින් පස්සේ මෙතන අපි විරියක් භාවිතා කරනවා. මෙතන මේ චිත්තානුපස්සනාවට ආපහු පැමිණීමක් වෙනවා. මේ චිත්තයේ තියෙනා වූ දේවල් අපි දැනගන්නවා. විරි ඉද්ධිපාදයක් වෙනකොට සංස්කාර මගේ නොවීමට තමයි මේ විරිය කියන එක භාවිතා වෙන්නේ. හැදෙන්නා වූ සංස්කාරයන් මගේ නොවෙන්න. එතන තියෙනවා පාරවල් දෙකක්. ඒ තුන්වෙනි ප්‍රතිපදාවේ තියෙනවා සංඥාව මගේ නොවෙන්න පෙර විරියක් තියෙනවා. ඊට පස්සේ ඒවෙන් හැදෙන්නා වූ සංස්කාර මගේ නොවෙන්න තවත් විරියක් තියෙනවා. එතකොට ඒ විරියවල් දෙකක් කියන එක අපි භාවිතා කරනවා. එතකොට ඒ විරියෙන් ආපහු අපි එනවා මේ ඡන්ද සමාධිය කියන එකට යනවා. ඒ කියන්නේ දැන් පේනවද මේක වටේ කැරකිලා ගිහිල්ලා පළවෙනි විරිය භාවිතා කළා වටේ කැරකිලා ගිහිල්ලා විරිය ඉද්ධිපාදයන් බවට පත් වෙලා ආපහු අපි ඡන්ද සමාධිය කියන එකට ඇවිල්ලා තියෙනවා. මොකද ඡන්ද සමාධිය නිර්වාණයටම තමයි අපි යොමු කරන්නේ. අනිත්‍ය ඔක්කොම අයින් කරනවා. අපි එතකොට එහෙමනම් මේ තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ හතරවෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ අපි තුන්වෙනි ස්ලයිඩ් එක ඉස්සෙල්ලා බැලුවා. හතරවෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ චිත්ත සමාධිය තියෙනවනම් අපිට ද්වේෂයක් නැති බව. ඒ කියන්නේ ඒකත් එක්ක සම්බන්ධ ධර්ම නොතිබිය යුතු බව අපි තේරුම් ගන්න. ඒ කියන්නේ මෙතන පෙන්නනවා ඔයගලන්ට පේනවා මට දේශය කියන එක තියෙනවා නම් මට ක්‍රෝධය කියන එක ඇති වෙනවා. ද්වේෂය කියන එක තියෙනවා නම් උපනාහය කියන එක ඇති වෙනවා. එතකොට ওই දෙක A කියලා තියෙන්නේ ඒ ක්‍රෝධය. දෙක B කියලා දාලා තියෙන්නේ උපනාහය. උපනාහය කියවම බද්ධ වෛරය නේද? එතකොට මේ ක්‍රෝධය ද්වේෂය තියෙනවා අපිට ඒක නිසා ක්‍රෝධය ඇති වෙලා තියෙනවා. අපි දන්නවනේ ක්‍රෝධය එහෙම ඇති වුණාම මෙයා මට හානි කරන්නේ මගේ යහළුවන්ට හානි කරන්නේ ආදී වශයෙන් ඇති වෙලා තියෙනවා. ඊළඟට මෙයා මගේ හතුරන්ට උදව් උපකාර කරන්නේ කියලා අපිට එතනත් ක්‍රෝධයක් ද්වේෂයක් ඇති වෙලා තියෙනවා. ඒතකොට මේ ද්වේෂය ක්‍රෝධයන් ඇති වුණාට පස්සේ ඒ ක්‍රෝධය නිසා අපිට ඇති වෙනවා මක්කේ කියන එක. ගුණමකු බව කියන එක. එතකොට ක්‍රෝධයෙන් ගුණමකු බව කියන එක ඇති වෙලා ඒ ගුණමකු බවෙන් අපි යනවා ඊර්ෂ්‍යාවට. මක්කේ නිසා ඊර්ෂ්‍යාවට. කොහොමද මක්කෙන් ඊර්ෂ්‍යාවට යන්නේ අපි? මක්කෙන් හුඟ දෙනකොට තේරෙන්නේ මේක අනිත් පැත්තට. ඊර්ෂ්‍යාව නිසා මක්කේ වෙනවා කියන එක. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි රස්සාවක් කරන තැන මොනවා හරි එකක් ඇඩ්වර්ටයිස් කරලා තිනව නම් මේ ඉහළ ප්‍රොමෝෂන් එකකට එහෙම අපි හිතුවා මට හම්බුනේ නැහැ අර අනිත් යාළුවටයි හම්බුනේ කියලා අනිත් එක්කෙනා. ඒ හම්බුනාම අපි ගුණමකනවා කියන අර්ථය තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මම ඊර්ෂ්‍යාව වෙන්නේ මොකද? අරයට හම්බුනා කියන එක. අරයට හම්බුනාම කියන එකට ඊර්ෂ්‍යාව වෙන්න නම් දැන් පළක් වෙලාවට අපි දන්නවා මේ අපි මෙහි ලංකාවේ ඇඩ්වර්ටයිස් කළේ නැති වුණාට මේ ඇෆ්ගනිස්තානයේ එහෙම නැත්නම් ඇමරිකාවේ රස්සාවල් ඇඩ්වර්ටයිස් කළා තියෙනවා. මේකටත් වඩා හොඳ රස්සාවක්. ඒක කාට හරි හම්බුනායි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඒකට ඇප්ලිකේෂන් එකක් දැම්මෙත් නැහැ. මගේ කියලා මම ගත්තෙත් නැහැ. එහෙමනම් මේ මගේ කියලා ගත්ත නිසා තමයි මම ඊර්ෂ්‍යාව. මෙයාට හම්බෙච්ච එක. එහෙනම් මක්කේ නිසායි ඊර්ෂ්‍යාව. මක්කේ කියලා කියන්නේ මොකද්ද? ඔය සක්කාය දිට්ඨියේම පසු එක. මොකක් හරි එකක් මගේ කියලා ගත්තට පස්සේ ඒ ඇති වෙන தත්ත්වය තමයි මක්කේ කියලා කියන්නේ. මොකද්ද අපි ගත්තේ? නිර්වාණයෙන් පිටත දෙයක් ගත්තා. නිර්වාණය ගත්තනම් අපිට කිසිම මක්කයක් නැහැ. මක්කේද ගුණ මකලා තියෙන්නේ එහෙනම් මොකේද? නිවනේ ගුණයම තමයි මකලා තියෙන්නේ. නිර්වාණයේ ගුණයම මකලා මේ කසිගබල් මේ ශරීරය කසිගබල් රස්සාව කසිගබල් දේවල් අපි ගත්තා. අන්න ඒක තමයි ගුණය මකනවා කියලා කියන්නේ. ඉහළම අර්ථයෙන් ගුණය මකනවා කියන්නේ ඔන්න ඔය අර්ථයයි. එතකොට මේ ගුණය මැකුවට පස්සේ ඉතින් එහෙනම් Tamante ඊර්ෂ්‍යාව තියෙනවා. ඉතින් මේ ඊර්ෂ්‍යාව කියන එක ඔය රස්සාව සම්බන්ධයෙන් එක එක පුද්ගලයන් සම්බන්ධයෙන් ගෙවල් දොරවල් සම්බන්ධයෙන් ඒක ඇති වෙන එක ඒක එහෙමයි. අනිත් අතට ගත්තාම මේ මිනිස්සුන්ට මේ තව එක්කෙනෙකුට ධානයක් තියෙනවා කියලා මට යන්න බෑනේ එයාට යන්න පුළුවන් කියලා එහෙමත් හිතලත් ඊර්ෂ්‍යාවන් නැති කරගන්නේම තියෙනවා. ඒ වගේ ආත්මයන් මේ වගේ මිනිස්යන් තියෙනවා. අර අල්ලන්නවත් බැරිද? මනසට පේන්නේවත් නැති දෙයක්. ඉතින් ඇත්තෙම කියනවා නම් ඒ ඊර්ෂ්‍යාව කියන එක හඳුනා ගන්නවද? ওই ඊර්ෂ්‍යාව කියන එක කෙනෙක් දැනගෙන පහ කරනවද? ඊර්ෂ්‍යාව දැනගන්න ඕන, ඊර්ෂ්‍යාව හැදෙන විදිය දැනගන්න ඕන. ඒවා පහ කරනවා නම් ඉතින් ආකාසඤ්ඤායතනේ වගේ සමාධීන්ට ආකාසඤ්ඤායතට කෙලින්ම යන්න පුළුවන් ඊර්ෂ්‍යාව කියන එක දැනගන්න ඕන. එතකොට අපි මේ බව තේරුම් අරගෙන, ඒ කියන්නේ චිත්ත සමාධිය ඇත්තේ නම් ද්වේෂයේ නැති බව, එහා සම්බන්ධ ධර්ම නොතිබිය යුතු බව අපි දැනගන්නවා. අපි මේ සඳහා අපේ චිත්තය සමාදම් කරගන්නවා නම්, ඒ කියන්නේ අපි කියනවා මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප අපි නොකර ඉන්න. එයි මම මගේ චිත්තය සමාදම් කරගන්නවා, මම මෙන්න මේ තැනට නැතනම් මම මේ වගේ දේවල් කරන්නේ නැහැ. මොකද චිත්ත සමාධියට ඉන්නව හතුරු දෙන්නා ඕගොල්ලෝ දන්නවා. එක පැත්තකින් තියෙනවා ද්වේෂය, අනිත් පැත්තෙන් තියෙනවා සික්නස් එක කියන එක නේද? ව්‍යාධිය කියන එක. ඉතින් ව්‍යාධිය හැදිලා තියෙන්නේ කොහොමද? පරුසාවාච, පිසුනාවාච කළා. තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ නොකර සිටින බව තමන් මම දැක්කා. එතකොට මෙන්න මේ විදිහට පවතිනවා නම් මේ චිත්ත ඉද්ධිපාදයෙන් විමංසාවට අපිට ඇතුල් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් චිත්ත ඉද්ධිපාදයෙන් විමංසාවට ඇතුළත් වෙන්න කොහොමද මෙහෙම හේතු වෙන්නේ? මොකද්ද හේතුව? චිත්ත ඉද්ධිපාදයෙන් විමංසාවට ඇතුළත් වෙන්න. මේක හේතුව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අර ආර්යට මගේ දැන් අපි බැලුවා අර ඩයග්‍රෑම් එකේ මෙහෙම මම මේ පැත්තට එනවා. ප්‍රථම අධ්‍යාන, ဒုတိය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන. අනිත් පැත්තෙන් ආර්යට මගේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. දැන් මම මගේ චිත්තය සඳහා මේක සමාදම් කරගන්න ඕන නම් මේ කැල ඇකිලෙනවා, පොඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? සම්මා දිට්ඨිය බොහොම ලඟ වෙනවා සම්මා සමාධියට. අන්න ඒක නිසා තමයි අර මෙතන මැද්ද කැල්ල මකලා අයින් කරන්න පුළුවන්. මොකද මම ඒ ටික කරලා මම ඒ ටික පවත්නවා. එහෙනම් බොහොම වේගෙන් සමන්ට එන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට එහෙමනම් අන්න ඒ අවස්ථාවේදී අපිට ඒ විමංසාවට ඇතුළු වෙනවා. මොකද සම්මා දිට්ඨියම අර සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව පැවතීම ඒවා නැති කම නිසා ඇති වෙන ප්‍රශ්නයන් ඒක යට යනවා. සම්මා දිට්ඨිය කියන එක මතු වෙනවා. ඒකයි අර ඇකිලෙනවා කියන්නේ සම්මා දිට්ඨිය කියන එක මතු වෙනවා. එතකොට ඔය මදය කියන එකත් රහතන් වහන්සේ මට මෙන්නලා දීලා තිනවා. ඔක නැති වෙන්නේ විමංසාවෙන්. ඒ කියන්නේ අපි දන්නවනේ අර මදයෙන් තමයි මෙතන අත්තයින් දන් නිත්‍යට යන ජැක් එක ගහන්නේ කියලා. අර මිනිස්සයා කියනවා අවුරුදු 3යි වාට දෙන්නේ කියලා. මං කියනවා නෑ, ඔක අවුරුදු 15යි. මේ ශරීරයක් ගන්නකොට මං කියනවා අවුරුදු 80යි. ඒ වගේ මගේ මදයෙන් තමයි මේ නිත්‍යභාවයක් කියන්නේ. එතකොට විමංසාව තියෙනවා නම් ඒ මුසාවාද සම්ප්‍රප්පලාප කරගෙන ওই ජැක් එක ගහන්න, ওই මදයෙන් ගහන්න නම් ඒ මුසාවාද පරසාවාචමනේ අපේ ඇවිල්ලා තියෙන සංස්කාර වශයෙන්. ඉතින් ඒ නිසා මදේ අඩු වෙනවා. මදේ අඩු වුනහම ඉතින් අත්අනිත්‍ය කතාව කියන එක එහෙම නැති වෙනවා කියලා අපි දැනගන්නවා. ඉතින් මේ ආකාරයට අපිට මේ අනත්තා කියන එක, අත්වාද උපාදානේ කියන එක අයින් කරගන්න පුළුවන් කමක් ඇති වෙනවා කියන එක තමයි මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ. එතකොට මේකේ ඊළඟ අපි පස්වෙනි ස්ලයිඩ් එකට ගියොත් අපි මේ පෙන්වන්න හදන්නේ ওই විමංසාවට ගියාට පස්සේ මේ විරිය ඉද්ධිපාදයේ කියන එක ඇති කරගන්න නම් අපි ටිකක් ඉගෙන ගන්න ඕනේ. ඒ විරිය ඉද්ධිපාදයේ නම් ඒක ඉගෙන ගන්න එක තමයි මෙන්න මේ ඔය මයින්ඩ් ෆැක්ටර් කියලා කියන්නේ. මනසෙන් හදන මේකත් ඇවිල්ලා නිකන් ෆැක්ටරි එකක් වගේ අපේ මනස. ඒක තේරුම් ගන්න ඕනේ. අපි දන්නවා මේ ෆැක්ටරි එකක ගත්තාම ওই වම් අත පැත්තෙන් අපි යම් කිසි දෙයක් දානවා. ඒක තමයි ওই ඉන්පුට්ස් කියලා දාලා තියෙන්නේ. එහා පැත්තෙන් ඉතින් ප්‍රොඩක්ට් එකක් හැදෙනවා. ඔය අපේ තියෙන දේ තමයි මොකක් හරි එකක් අපි ෆැක්ටරි එකකට එක පැත්තකින් අපි යමක් දැම්මහම අනෙක් පැත්තෙන් ඒක ප්‍රොඩක්ට් එක එනවා. ඒ එනකොටම ඔය ඇතුල් කරන අය හිතනවා මේ ප්‍රොඩක්ට් එක ඒකට ඇලෙනවා. දැන් තේකොළ ෆැක්ටරි එක වැඩ කරන මිනිස්සයා ඒ එහා පැත්තෙන් තේකොළ ෆැක්ටරි එකේ ඔක්කොම නිකන් කඩදාහි තේකොළයි කලවම් වෙලා මිය වෙලා එනවනම් ඉතින් ඒ මිනිස්සයාගේ ඒක සතුටක් නැහැ. මේක විකුණ ගන්න පුළුවන් කමක් ඇද්දේ නැහැ. රබර් කිරී වලින් මොන හරි මේ අර හපිතුන් රබර් වතු අතු කපලා මේ රබර් කිරී වලින් මේවා මුදවනවා කියලා ඒ මිනිස්සයා වුණත් මේක හදනකොටම එහා පැත්තෙන් එන ප්‍රොඩක්ට් එක හොඳයි කියන එක ගන්නවා. කොයි ආකාරයට වුණත් එහා පැත්තෙන් එන එකට අපි ඇලිලා තියෙනවා. මම හදන මේ ඕනම එකක් ඒකේ ප්‍රොඩක්ට් එක හරි නැත්තම් මම ඒක හදන්නේ නැහැ. එතකොට මේ පැත්තේ මොන හරි බඩු දානකොටම යහ පැත්තේ එක හොඳයි. ලෙඩෙකුට බේතක් දෙන එක කෙනාම කල්පනා කරනවා මේ බේත දුන්නාම මේ මනුස්සයා මේකෙන් සනීප වෙයි. නැත්තම් එයා බේත දෙන්නේ නැහැ. එතකොට අපි අර ඒ ක්‍රියාවලියට බේත දීම පවා අපේ ඇලීමක් එතන තියෙනවා. එතකොට ඔය එහා පැත්තෙන් එන එක හොඳ දෙයක් වේවි කියලා තමයි අපි සිතන්නේ. අපේ ප්‍රොඩක්ට් එක හොඳ දෙයක් වේවි කියලා තමයි සිතන්නේ. අපි අපි කවිලාවකත් හිතන්නේ නැහැ මේ දුක තමයි ඇති වෙන්නේ කියලා. ප්‍රතිපලයේ දුකයි තමයි ඇති වෙන්නේ කියන එක අපි හිතන්නේ නැහැ. අපි හිතනවා මෙන්න මේ විදිහට භවය පවත්වන්න පුළුවන් කියලා. අර ෆැක්ටරි එකේ මිනිස්සයා කල්පනා කරනවා මේ විදිහට රස්සාව කරලා මට ජීවත් වෙන්න පුළුවන් කියනවා. ඒ ප්‍රොඩක්ට් එක භාවිතා කළා. අන්න ඒ වගේ තමයි. ඔය හැම වේදනාවකම තියෙන්නේ ඔන්න ඔය අර්ථය. හැම වේදනාවකම ඔය අර්ථය තියෙනවා. ඒ කියන්නේ ෆැක්ටරි එකක මේ ෆැක්ටරිත් 11 හදනව නම් ඊළඟ ෆැක්ටරිත් 11 හදනව නම් අපේ කම්පිටිෂන් එකකුත් තියෙනවා. අර අපේ 11ට වඩා අරයාගේ 11 හොඳ නම් අපේ 11 එකත් අපි හොඳ කරගන්න හදනවා. අන්න ඒ වගේ. අපේ මේ එක වේදනාවකට වඩා තව වේදනාවකට අපි අගයක් දෙනවා. කායික වේදනාවකට වඩා තව වේදනාවක් හොඳයි කියලා කියනවා. මානසික වේදනාව හොඳයි කියලා කියනවා. අපි නිතරම මේ වේදනා දෙකක් සසඳලා බලනවා. ඕක තමයි අපේ ලොකු ප්‍රශ්නේ. ඕක නිසාම තමයි ওই ඉංජිතේ කියන එක ඇති වෙන්නේ. මේ දැන් තියෙනා වූ වේදනාවට වඩා තවත් වේදනාවක් හොඳයි කියලා හිතනවා. ඔය ඔයගොල්ලෝ දන්නවා මේ 15 චර්ණ ධර්ම වල තියෙනවා මේ තමන් ආහාර ගන්නකොට ඒ ආහාර මොඩරේටින් ඊටින් කියන්නේ. ඒ ගන්නේ මදය සඳහා නෙමෙයි ආහාර ගන්න. ඔය තුන්වෙනි චරණ ධර්මයේ නේද? පළවෙනි චරණ ධර්මයේ තියෙනවා අපිට ඔය මේ සීලය කියන එක. දෙවෙනි චරණ ධර්මයේ ගත්තාම තමන්ගේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම කියන එක තියෙනවා. ඉන්ද්‍රිය සුගත දාරෝ කියනවා. හතරවෙනි එකේදී අපි අවිල්ලා ඒ ප්‍රමාණය දැනගෙන ආහාරයන් ගන්නවා කියන එක කරා. ඒ මොකද එහෙම කරන්නේ? ඒක එහෙම කරනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ පෙන්නලා දීලා තියෙන්නේ. අපි මේ ආහාරය ගන්නකොටත් අපි නිතරම හොඳ එක හොයන්නේ. මේක ගත්තා මට මේ කන වේලට වඩා රස කෑම වේලක් මේකට මේක මදි ලුණු ටිකක් දාලා සෝස් ටිකක් දාලා හරි කොහොම හරි රස කළා. මෙතන ඉඳන් මෙතෙන්ට දාලා මේ ජීවිතය පවත්වන්න කියන එක නෙමෙයි. අර එක්කෙනෙක් ඇවිල්ලා කිව්වහම ඔයා ඔය හදලා තියෙන එක නෙමෙයි අර අරගොල්ල ගෙදර ගිහිල්ලා මං හොඳට මේක රසට කෑවයි කිව්වහම දැන් මෙයත් හදනවා මේක රසට ගන්න. ඒ කියන්නේ අපි වේදනාවට රියැක් කරනවා. ඒක තමයි හිතන්නේ. බුදුහාමුදුරු පෙන්නන්නේ ඒකට රියැක් කරන්න යන්න එපා. ඒකට කරන්න ගියාම තමයි අපේ චලනයේ තියෙන්නේ. ඔයගොල්ලෝ සිතලා බලන්න ඕගොල්ලන්ගේ තිබෙන වේදනාවන් ඔක්කොම දෝමනස්සයි. ඒක තමයි පළවෙනි භාවනාවේ උත්තරේ. කාම සංඥා නිසා ඇති වෙලා තියෙන්නේ මොකද්ද? දෝමනස්. ඕක කාටවත් ෆික්ස් කරන්න බෑ. ඒක බොරුවක් තමයි මේ තමන් හිතනවා මේක කරන්න පුළුවන් කියලා. පුළුවන් කියලා හිතලා තමන් ෆික්ස් කරන්න උත්සාහ කරනවා. ඕකනේ අපි කරන්නේ. එතකොට මේ අපි නිතරම කරන්නේ මොකද්ද? එක වේදනාවකට වඩා තව වේදනාවකට අගයක් දානවා. මගයක් දිදී අපි මාරුවේ යන්නේ. වටේට කරගෙලා ගිහිල්ලා අපි ආපහු හිටපු දැනටම ආපහුත් වැටෙනවා. මේක නිකන් අර බල්ල රවුම් වටේ කරගුණා විතර. ලැබුණා වූ දෙයක් ඇත්තේ. එතකොට ඔන්න ඔය අර්ථය තමයි මේ පෙන්වන්නේ. අපි මෙහෙම දෙයක් කරනවා කියන එක. එතකොට මෙතන මනසෙන් කල්පනා කළා අපි හදන්නා වූ චිත්ත සංස්කාරය. වේදනාවට අපි රියැක් කරන විදිය චිත්ත සංස්කාරයන් එහා පැත්තෙන් හදනවා. මේ පැත්තෙන් වේදනාව ෆීඩ් කරනවා එහා පැත්තෙන් සංස්කාරයන් කියනේම හැදෙනවා. ඔන්න ඔය අර්ථයයි ඔය පෙන්වන්නේ. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 ස්ලයිඩ් එකට. ඔය 6 ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ භව ආශ්‍රවේ ලක්ෂණයේ කියන එක. භව ආශ්‍රවේ ලක්ෂණයේ තියෙනවා ප්‍රාර්ථනෙන් ග්‍රන්ථෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා. ප්‍රාර්ථනෙන් කරනවා. අපි නිතරම යම් කිසි දෙයක් ප්‍රාර්ථනාවක් කරනවා. දිගින් දිගටම අපි ප්‍රාර්ථනා කරලා තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එක ආහාරයක් ගත්ත මිනිස්සයා ඒ මනුස්සයා මේ කල්පනා කරනවා මීටත් වඩා හොඳට තව වේලක් කන්න පුළුවන්. පිළක්කයි තියෙන්නේ ඒ සඳහා කුසලුත් කරනවා. මොකද මේ පින් පෝසත් වෙලා ඉපදෙන්න. ඒ සඳහා ප්‍රාර්ථනාවන් තියෙනවා. ඒ වගේම තමයි මේ කායිකව අපි දැන් කිව්වොත් කාගේ හරි හොඳ නහයක් තියෙනවා කියලා දැක්කනම් මටත් ওই જાති නහයක් ඊළඟ එකේදී හම්බ වේවා කියලා ආකාරයට කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි ගැට ගැහෙනවා. ග්‍රන්ථය කියන එක ඇති වෙනවා. එතකොට මේ ග්‍රන්ථය කියන එක ඇති වෙලා තියෙන්නේ ඔයගලන්ට පේනවා මේ. ඔය මෙතන ලකුණු කරලා තියෙනවා මේ ලාභ මච්චරිය කියන එක. විද්ධි ලෝභයයි වේදනාවයි අතර ලාභ මච්චරිය කියන එක තියෙනවා. මේ ලාභ මච්චරිය හරහා තමයි මේ ගැට ගැහිම කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අபிසංකාරාකාය සංකාරං කියන්නේ ඒ කියන්නේ මෙන්න මේ තමන් ඒ ප්‍රොඩක්ට් එකට ඇලෙනවා කියන එකයි. හදන්නා වූ දේවල් වලට අපි ඇලීමක් කියන එකක් තියෙනවා. මේ මයින්ඩ් ෆැක්ටරි එක ගැන අපි කතා කරන්නේ. වේදනාව ෆීඩ් කරලා එහා පැත්තෙන් යමක් හදා ගන්නවා. එතකොට මේ හදන්නා වූ දේවල් වලට ඇලීමක් තියෙනවා. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ මෙහා පැත්තෙන් මේ චිත්ත සංස්කාර කියලා. මේ චිත්ත සංස්කාර ඒකට ඇලීමක් කියන එක අපේ තියෙනවා. ඒක ප්‍රාර්ථනේ ග්‍රන්ථෙන් අபிසංකාරාකාය සංකරණ. ඉතින් ඇත්තෙම කියනවා නම් ওই බවාශ්‍ර විසින් තමයි ওই ඇහැ කන නාසය ඒවා සකස් කරන්නේ. මට ඇහැක් ඕනි කියලා. රූප බලන්න ඇහැක් ඕනි කියන අර්ථයයි උතන් තියෙන්නේ. ඒවා තමයි අපේ ෆැක්ටරි එකේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපිට පේනවා ඔකේ ලකුණු කරලා තියෙනවා මේ වම් අත පැත්තෙන් අත්ථභාව පටිලාභේ කියලා. උඩල මේ පැත්තෙන් ලකුණු කරලා දෙනවා අත්වාද උපාදානිය කියලා. කොහොමද මේ ඇති වෙලා තියෙන්නේ? මේක ඇති වෙලා තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා මේ 1.1 රාගය කියන තැන ඉඳන් සාත්‍යය හරහා ලයින් එකක් ඇඳලා තියෙනවා අත්වාද උපාදානියට. ওই අත්වාද උපාදානියට උඩින් තියෙන්නේ මොකද්ද? සුඛපටිපදා කිප්පා විඤ්ඤාව මතක තියෙනවා නම් ඕගොල්ලෝ දන්නවා අර නිට්ටයයි කියලා අරගෙන නේද? එතකොට නිට්ට කතාවෙන් එහෙමනම් මම මෙතනින් පල්ලෙහාට අපි හිතමු උතනින් වතුරක් කරනවා කියලා. නිට්ටේ ඉඳන් අත්තවා පාද උපාදානයට එනවා කියන්නේ නිට්ටේ පැත්තේ ඉඳන් හෝස් එකකින් වතුරක් කරනවා. එහෙමනම් මේ ලයින් එක දිගේ පයිප් එකක් වාගේ මේක සාතේය මේක ලාභයි කියලා අරගෙන වංචාව තමයි මෙතන සිද්ධ වෙන්නේ. මේක දිගේ පල්ලහැට එනවා. රාගේ පැත්තට ආව එතනින් පල්ලහැට වතුරක් කරනවා කියලා කියන්නේ අපි යනවා අත්තභාව පටිලාභයට. අත්තවාද උපාදානෙ අත්තභාව පටිලාභේ. කොහෙන්ද අපි මේක පටන් ගත්තේ? මෙන්න මේක නේද. මේ ලාභය කියන කතාවත් එක්ක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ලාභ මච්චරියත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. මේවා ලාභයි ලාභයි කියලා අපි අරගෙන තියෙනවා. ඒ ලාභයි ලාභයි කියලා අරගෙන දැන් ෆැක්ටරි එක හදන මිනිස්සයා ඕක විගුණ ගන්න බැරි නම් ඒ මිනිස්සයාව හදන්නේ නැහැ. මට ලාභයක් ගන්න පුළුවන් ඒ කියලා කියනවා ෆැක්ටරි එකේ කතාව අල්ලා ගන්න. එතකොට ඒ ලාභයට තමයි අපි මේ එහා පැත්තෙන් හදන්නේ චිත්ත සංස්කාර තේකොළ විකුණ ගන්න පුළුවන් කියලා අපි හිතනවා. අන්න ඒ විදියට. අන්න ඒ විදියට ප්‍රොඩක්ට් එකට අපි ඇලිලා. එතකොට මේක නිත්‍යයි. මේ විදියට මගේ ජීවිතේ පවත්වන්න පුළුවන් කියන එක නිත්‍යයි. අන්න ඒ අර්ථයයි තියෙන්නේ. භව ආශ්‍රය ලක්ෂණේ ওই විදියට පවත්වනවා කියන්නේ මම භවය පවත්වාගෙන මේ විදියට ජීවත් වෙනවා කියන එක. එතකොට එහෙමනම් අපිට පේනවා මේ අත්වාද උපාදානෙන් අත්බව ප්‍රතිලාභයට කියන එකට අපි එනවා. ඒක තමයි ඔය ලොකුට ඇඳලා පෙන්නලා දාලා තියෙන්නේ. එතකොට මේ අත්වාද උපාදානිය කියන එක ගත්තාම ඒක තමයි අපේ මේ ප්‍රොඩක්ට් එක. අපි හදන්නා වූ භාණ්ඩය ඒක තමයි ඔය අත්වාද උපාදානිය කියන එක. අපි හදපු හොඳම භාණ්ඩය මොකද්ද? ඒක තමයි ජාතිය. ජාතිය තමයි අපි හදපු හොඳම භාණ්ඩය. මේක කොහොමද අපිට සිද්ධ වෙලා තියෙන්නේ? යම්කිසි දෙයකට සුබයි කියලා අර්ථයක් තියෙනවා. ඕක නේද අපි ටිකකට ඉස්සලා තේරුම් ගත්තේ. අර ඉදන් සත්‍යාවෙ නිවේස කාය ග්‍රන්ථේට ඇදුනේ මොකද්ද මේ? ප්‍රසන් මූමන්ට් එකේදී. අතීතයක් අනාගතයක් ගැන හිතන්නේ නැතුව ඇදුනේ මොකක්ද? සුබ කියන සංඥාව. ඒ කතාවම තමයි මේ තාම යන්නේ. ආනෙන්ජ සප්පාය සූත්‍රයෙන් අපි ගත්තා වූ දේ තමයි මේ තාමත් අපි දිගට යන්නේ. සුබයි කියලා ගතාව තමයි මේක අස්සට ගිහිල්ලා තියෙන්නේ. අපි යම්කිසි දෙයකට සුබයයි කියලා අර්ථයක් දෙනවා. අපි පටන් ගන්නෙ පොඩි එකකින්. පොඩි එකකින් පටන් අරගෙන විශාල එකක් හැදෙනවා. අපේ වැරද්ද තියෙන හැදෙන එකට අපි ඇලෙනවා. ගෙදර රණ්ඩුවක් වුණත් පොඩියට පටන් ගන්න. අපි හිතමු පැන්සලක් මෙතන තියෙන. එක්කෙනෙක් කියනවා මමයි යෝග තිබ්බේ කියලා. අනිත් එක්කෙනෙක් කියනවා නෑ මමයි යෝග තිබ්බේ කියලා. දෙන්නත් එක්ක රණ්ඩු වෙලා ඊට පස්සේ දිගින් දිගටම ගමනක් යනවා නේද? ඒ යන යනයකට තමන් ඇලෙනවා නේද? හදන හදන සංස්කාරයට තමන් ඇලෙනවා. එතකොට අපි යම්කිසි එකකට පොඩි සුබයයි කියලා අර්ථයක් දීලා පොඩි එකකින් පටන් අරගෙන මහා කන්දක් වාගේ එකක් අපි හදාගන්නවා. අපි හිතුවේ නෑ මෙච්චර මේ කසිකබල් රූපයක් එක්ක මේ කබලින්කාර ආහාරයක් එක්ක මේකේ මේ සුබයි කියලා ගත්ත ප්‍රශ්නේ මේ තරම් දුරට යනවා කියලා ඕගලන්ට පෙනේ. ඔය මෙත්තා භාවනාව අපි හිඳ ගන්නකොට ඔය අන්තිමට පෙන්නනවා මේකේ ඊළඟ භාවනාවේදී මේ සුබ වෙච්ච දේම තමයි මානෙ විසින් හොඳයි කියලා කියන්නේ. සුබ වෙච්ච දේමයි හොඳයි කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මේකෙන් පටන් අරගෙන අපි හදාගත්ත මහා විශාල ශරීරයක්. ඔක්කොම දේවල් හදාගත්ත. ඉතින් හදාගත්තට පස්සේ ඉතින් අහන්න දෙයක් නැහැ. කවන්න පොවන්න අරව මේ ඔක්කොම ඒ දේවල් තියෙනවා. හැබැයි ඉතින් සුබය උඩයි ගිහිල්ලා තියෙනවා. කබලින්කාර ආහාරය උඩමයි මේ කතාව අපි ඇති කරගෙන තියෙන්නේ. එතකොට ඒක තමයි ඔය පෙන්වන්නේ. මෙතනින් අර්ථයට ගත යුතු දේ තමයි මේ පැත්තෙන් ආපු අර කාම සංඥාවෙන් ඇවිල්ලා මෙතන නිත්‍යභාවයක් ඇති වෙලා අත්වාද උපාදානෙට ගිහිල්ලා මෙන්න මේ ලයින් එක දිගේ අපි යන්න. මේ මච්චරියේ ලාභයේ කතාව තමයි මෙතන තියෙන්නේ. මේ සාතේ වංචාව වෙලා තියෙන නිවනින් තොර වූ දෙයක් අපි අරගෙන හත්වෙනි ධානිය දක්වා නිකං ලාභයන් රූපලාභයන් නෙමෙයි වේදනා පටිලාභයන් නෙමෙයි ඔක්කොම ඇවිල්ලා හත්වෙනි ධානිය දක්වාම ගිහිල්ලා ඒවත් ඔක්කොම මේ සංඥා පටිලාභේ ඒවා හිටන් අරගෙන තියෙනවා. ඉතින් මේ මනුස්සයා මේක දිගේ ගිහිල්ලා අන්තිමට එයාගේ ඉපදීම කියන එක සිද්ධ වෙනවා. එතකොට හදාගත්ත ලොකුම ප්‍රොඩක්ට් එක හොඳම ප්‍රොඩක්ට් එක තමයි ওই જાතිය කියන්නේ. කත්ත බාව පටිලාභය. අපි එතකොට හත්වෙනි ස්ලයිඩ් එකට යමු. ඔයගොල්ලෝ එතන ওই ඩයග්‍රෑම් එකේ බැලුවොත් මේ මෙතන තියෙනා වූ ලාභ මච්චරිය කියන එක තියෙනව නේද? ලාභ මච්චරිය කියලා ලියලා තියෙන්නේ. ඒ ලාභ මච්චරියම තමයි මෙන්න මේ මච්චරිය තියෙන්නේ. අන්තිමට ගත්තාම මේ ලාභ මච්චරිය කතාවම තමයි මේ මච්චරිය කියන එක තියෙන මච්චරිය පස් ආකාර වෙනවා කියවන්නේ. ඔය ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔතෙන්. මේ ලාභයේ කතාවම තමයි රිෆ්ලෙක්ට් වෙලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හැම වේදනාවකටම සංඥාව මගින් අගයක් දෙන්නේ. එහෙම අගයක් දෙන්නේ එහෙම කිරීම දුකයි කියලා නොදැන. දුකයි කියලා දන්නවනම් අපි ඕක කරන්නේ නැහැ. ඒකයි දුක්ඛ සත්‍ය වැළීමේ වටිනාකම කියන එකේ තියෙන්නේ. ඒ කියන්නේ හැදෙන ප්‍රොඩක්ට් එක දුකයි කියලා අපි නොදන්නවා. අර ෆැක්ටරි එකේ තේකොල්ල අනිත් පැත්තෙන් එනවා ඒක දුකයි කියන එක හිතන්නේ නැහැ වාගේ තමයි. එතකොට අපි තණ්හාව නොවන්නේ නම් අපිට භවආශ්‍රයයට ඉඩක් නොවේ. තණ්හාව නොවනවා නම් භවආශ්‍රයයට ඉඩක් වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා මේ භවආශ්‍රය කියන එක ඇති වෙන්නේ කොහොමද? අර තා කියන එකේ පසු සංඥාව තමයි භව ආශ්‍රය නේද? මතකද? අපි කිව්වනේ කාමාශ්‍රය කිව්වහම අර සුඛයි කිව්වට පස්සේ තියෙන එක. ඒ වගේම භව ආශ්‍රය කියලා කිව්වහම අර අත්ත කියලා ගත්ත එක ඒකේ පසු සංඥාවක් තමයි භව ආශ්‍රය තියෙන්නේ. එතකොට අපි තණ්හාව නොවනවා නම් අපි භව ආශ්‍රයට ඉඩක් දෙන්නේ නැහැ. මොකද තණ්හාවෙන් තමයි අපි අත්ත කියලා ගන්න ගියේ. මගේ කියලා ගන්න ගියා. වේදනාවට අගයක් දීලා නේද? එතකොට ඒ කියන්නේ සංඥාව මගින් අගයක් දීමේ. එතකොට අත්ත සංඥාවෙන් තමයි භවආශ්‍රය කියන කතාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට භවආශ්‍රයට ඉඩක් නොවනවා නම් අපි කරුණාවෙන් අප්‍රමාණයට යනවා මේ වෙලාවේ. මොකද අපි තණ්හාව නොවනවා කියන එක උද. මතකද චාගාදිත්තාණි එහෙම භාවිතා කළා දුක්ඛපටිපදා කිප්පා විඤ්ඤාණය කරුණාවෙන් අප්‍රමාණයට යනවා කියන එක අපි බැලුවා. දෙවෙනි ප්‍රතිපදාව භාවිතා කරනවා. එතකොට මේ භවආශ්‍රය තමයි මේ ඇස ඕනී කියලා කියන්නේ. භවආශ්‍රය විසින් කියනවා අපිට ඇස ඕනී කියලා. මතකද ප්‍රාර්ථනෙන් ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා කිව්වා. ඒ කියන්නේ මට අර ප්‍රොඩක්ට් එක කතාව කියනකොට මම ඇහක් එන හදනවා මේ භවආශ්‍රයෙන්. කනක් හදනවා, නාසයක් හදනවා, දිවක් ශරීරයක් මනසක් මම හදනවා. අபிසංකාරකාය සංකරන්ති කිව්වම මරණ මූතක නම් ඉතින් එහෙනම් සම්පූර්ණයෙන්ම මේ ශාරීරිය බව හදාගත්තා. මේ මෞකසකට ගිහින් කතාව. එතකොට අපි එහෙමනම් මේ වෙලාවේදී අපි මේ වේදනාව සඳහා සමයි ඇසෝණි කියලා අපි කියන්නේ. අපිට තේින්නව වේදනාව සඳහා ඇසෝණි කියන්නේ. ඒ මොහොතේදී මොකද වෙන්නේ? ඒ ඇස තමයි මම වෙන්නේ. ඒ හදාපු ඇස තමයි මම වෙන්නේ. ඕගොල්ලෝ විඳින වේදනාවක් විඳින මොහොතක ඕගලන්ට වෙන මොකක්ද දැනෙනවද? මට හොඳ සුඛයක් දැනනකොට මම මේ කල්පනා කර කර ඉන්නේ නැහැ මගේ මේ ලිප ගින්දර දාලා ඇවිල්ලා හොද්ද මේ වෙනවද කියන එක නේද? ඒ ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා නේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. යම්කිසි වස්තුවක් දැස තමන් අල්ලගෙන ඉන්න අවස්ථාවේදී ඒ වෙලාවේදී තමන් මම වෙලා තියෙන්නේ ඒ හදපු ඒ ඇහැ සලායතනේ. ඒකම තමයි මම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තරයේ වෙච්චා වූ මේ ආයතනය තමයි මම වෙලා තියෙන්නේ. එතකොට මම කරුණාවෙන් අප්‍රමාණයට යනවා නම් ඒ කියන්නේ මේක දුකයි කියලා දැක්ක මනුස්සයා දුක්කයි කියලා දැක්කේ නැත්නම් අපි සංඥාවෙන් අගයක් දෙන්නේ නැහැ නේද? දුක්කයි කියලා දැක්කා නම් අපි සංඥාවෙන් අගයක් දෙන්නේ නැහැ. එතකොට මම දන්නෝ නම් මම දුකට තමයි පත් වෙන්නේ කියලා මේ ක්‍රමයට එහෙමනම් මට කරුණාව තියෙනවා. මට විතරක් නෙමෙයි අනිත් සත්‍යයන්ට ඔක්කොටම කරුණාව කියන එක තියෙනවා. මම කරුණාවෙන් අප්‍රමාණයට යනවා නම් මම කැමති වෙන්නේ නැහැ මේ දුකක් කියන එක ඇති වෙන්න. ඒ කියන්නේ මේ වේදනාව නිසා ඇතිවෙන්නා වූ අත්බව පටිලාභ කොටස කියන එක මගේ එන තුනී වෙනවා. දුක්ඛය කියන එක මම දන්නවා නම් අපිට අත්බව පටිලාභේ රූපය හේතු කොටගෙන ඇති වේදනාව හේතු කොටගෙන ඇති වෙනවා. සංඥාව හේතු කොටගෙන ඇති වෙනවා. සංස්කාර විඥාන හේතු කොටගෙන අපිට ඇති වෙනවා. එතකොට මේ අත්බව පටිලාභේ දැන් අපි මේ කතා කරන්නේ අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ ඒ ප්‍රොඩක්ට් එක හදන හොඳම ප්‍රොඩක්ට් එකට ඇලිලා මම භවයෙන් මේ ජාතිය කියන එක මම ඇති කරගන්නවා නේද? එතකොට මම අර කරුණාවෙන් අප්‍රමාණයට යනවා නම් ඒ කියන්නේ අර භවාශ්‍රයෙන් අර ඇස උණී කියන ධර්මය ඒ කියන එක තුනී වෙනවා. වේදනාව නිසා ඇති වෙන අත්බව පටිලාභ කොටස කියන එක මට අඩු වෙගෙන යනවා. එතකොට එහෙමනම් මොකද්ද වෙන්නේ? වංචාව කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ මේ සාතේය කියන එක මෙතන තියෙන සාතේය කියන එක අඩු වෙනවා. සාතේය කියන එක ඇති වෙලා තියෙන්නේ කොහොමද? නිර්වාණයෙන් තොර වූ දෙයක් අරගෙන රූපේ ලාභයි කියලා ගත්තා, නිවනින් තොර වූ එකක් ගත්තා. වේදනාව ලාභයි කියලා ගත්තා, ඒක නිවනින් තොර වූ දෙයක් ගත්තා. මෙන්න මේ විදිහට මේවායින් තොර වූ දෙයක් අරගෙන තමයි මගේ මේ වංචාව කියන එක තියෙන්නේ. කොටින්ම කියනවා නම් නිවනින් පිටත වූ දෙයක් අරගෙන. දැන් මේ අවස්ථාවේදී කියන්නේ මේ වේදනාව සඳහා මම වේදනාව කියන්නේ මම දුකයි කියලා දැනගන්නවා නම් සංඥාවෙන් මම අගයක් දෙන්නේ නැහැ. අගයක් දෙන්නේ නැත්නම් අර මගේ මට කරුණාව එහෙනම් තියෙන්නේ. මම ඉපදුනත් දුකයි අනිත් අය ඉපදුනත් දුකයි. කරුණාවෙන් අප්‍රමාණයට යනවා කියන එක පේනවද එතකොට? කොච්චර දුරට යනවද කියන එක. මොකටද දුකක් ඇති කරගන්න යන්නේ? අගයක් දෙන්න යන්නේ මොකටද? අන්න අත්බව පටිලාභ කොටස, මේ වේදනාව නිසා වෙන කොටස. එහෙනම් අඩු වෙලා යනවා කියන එක තමයි මේකේ පේන්නේ. එතකොට මෙතනින් පේනවද? මේ මච්චරිය නිසා තමයි සාතේ. ලාභ මච්චරිය. ඒකම තමයි මෙතන මේ මච්චරිය කියන්නේ. මේ මච්චරියම තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම මේ කබලින්කාර ආහාරයත් එක්ක ඇවිල්ලා තියෙන කතාව නේ. සුබයි කියලා අරගෙන තමයි මේක තමයි ලාභ වෙලා තිබිලා තියෙන්නේ අපිට. ඒකත් එක්කම තමයි මේ කතාව තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අර හැදුනා වූ එක එක දේවල් වලට අපි ඇලින් කියන ඒවා තියෙනවා. එතකොට මේ වංචාව අඩු වෙනවා, සාතේය අඩු වෙනවා කියන එක එක තේරුම් ගන්න. අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. මේක මේ මම පොඩි ධර්මයක් ඉස්සෙල්ලා කියන්නම්. මේක ඇත්තෙම කියනවනම් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 25 වෙනිදා ඒ රහතන් වහන්සේලා හත් නමක් වැඩලා හොඳ ගාතාවක් දුන්නා. ඒකේ මම ඒක කියන්නම් ඕගොල්ලන්ට. ඕගොල්ලෝ ලියාගන්න ඒක. ඒ ඉන්ද්‍රිය අසංවරිය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙන්න. ඉන්ද්‍රිය අසංවරිය මගින් ඇසෙන් රූප බලන්න ඇති කැමැත්තට ඉඩ දෙනවා. මේ සඳහා ඇස ඕනී කියලා කියනවා භව ආශ්‍රය. තුන්වෙනියට මෙහෙම වෙන එක හොඳයි කියලා කියනවා. කවුද එහෙම කියන්නේ? එයා තමයි මානී. ඔන්නේ පද තුනයි අපිට ඕන වෙන්නේ. ඉතින් අනිත් පද හතරත් ලියාගන්න. දැන් අපි ලියාගත්තේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය මගින් ඇසින් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. මේ සඳහා ඇස ඕනිය කියලා කියනවා බව ආශ්‍රය. මෙහෙම වෙන එක හොඳයි කියලා එක්කෙනෙක් කියනවා, එයා තමයි මානී. ඒ නිසා මම කරනවා එය. ඒ කවුද? එයා තමයි සංස්කාරය. සංස්කාරය විසින් තමයි යෝග කරන්නේ. පස්වෙනි පදයට එනවා, හැදුවට පස්සේ ඇලෙනවා. හැදුවට පස්සේ ඇලෙනවා. ඒක තමයි පස්වෙනි එක. එයා තමයි තණ්හාව. හයවෙනි පදයට එනවා, අත්හරින්නේ නැහැ කියන. අත්හරින්නේ නැහැ කියලා කියන. එයා කවුද? එයා තමයි අවිද්‍යාව. ඇයි අත්හරින්නේ නැහැ කියන්නේ? අවිද්‍යාවේ තියෙන නිත්‍යයි කියන අර්ථය නේද? එතකොට මෙයා කියනවා නිත්‍යයි. අත්හරින්නේ නැහැ. කාර් එක ගන්න ගිහිල්ලා ඒක ගන්නවා නිත්‍යයි කියන එක. දැන් හත්වෙනි එක තමයි දුක විඳිනවා මේ ආකාරයට. දුක විඳිනවා මේ ආකාරයට. කවුද මෙයාගේ නම? එයා තමයි අහං සහ මමං කියන එක. අපි අහනුයි මමුනුයි දැක්කනේ ඉස්සෙල්ලා. අහං සහ මමං කියන එක. එතකොට අපි මේකේ ගන්නෙ මේ පද තුනයි. පළවෙනි පද තුන ගන්නෙ. මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. දැන් මතකද බවාශ්‍රය මගින් ඇහැක් හදනවා කිව්වනේ නේද? එතකොට මේක සඳහා ඇහැක් ඕනී කියලා කිව්වා. මෙහෙම වෙන එක හොඳයි කියලා කිව්වා මානිය. එතකොට අපි මේ තුන්වෙනි සත්‍ය කියන එක මනසට නැංවෝතින් ඔය මානිය මගින් මෙසේ වීම හොඳයි කියන කීම අඩු වෙන්න ඕන. අපි තුන්වෙනි සත්‍යය තියෙන්නේ මොකද්ද? තුන්වෙනි සත්‍යයේ තියෙන්නේ දුක්ඛ නිරෝධය. ඔය මේ මානිය විසින් තමයි මෙතන මේ ජැක් එකක් ගහන්නේ අත්තයිඳන් නිත්‍යයට යන්න. එතකොට නිත්‍ය කතාවක් නැහැ. අපි දන්නවා දුක්ඛේ සමුදයක් තියෙනවා, අස්තංගමයක් තියෙනවා. එතකොට තණ්හාව නැති වුණාම මේක සම්පූර්ණේ නැති වෙනවා කියන එක තියෙනවා. අන්න ඒක අපි බැලුවොතින් එහෙම අර මානිය මගේ මෙහෙම වෙනවා හොඳයි කියන කතාව කියන එක අපිට අඩු වෙන්න ඕන. ඒ ගාතාවේ අර්ථය. එහෙමනම් අපිට පේනවා අපි දන්නවා මානිය ඇතිනම් අපිට අත්ත් සංඥාවට නිත්‍යයි කියලා අපි අගය දීම කරනවා මානිය වගේ. අර මෙහෙම තියෙන එක ජැක් එකක් ගැහුවා අත්ත් නිත්‍ය වෙන්න මානිය විසින් ගන්නවා. ඉතින් මොකද්ද මේ මානිය කියලා කියන්නේ? අපි ඕක පැහැදිලි කළ පූතලී සූත්‍රය එහෙම කියනකොට අපේ තියෙනා වූ සංස්කාර. පාණාතිපාතය කරගෙන මම ජීවත් වෙන, මම පිහියෙන් භාවිතා කරලා ජීවත් වෙන එක්කෙනා කියලා මාන්නයක් තියෙනවා. මම පුරුෂයා කියලා මාන්නයක් තියෙනවා. මම ස්ත්‍රිය කියලා මාන්නයක් තියෙනවා. ඔන්න ඔය අර්ථයට තමයි තියෙන්නේ. එතකොට අර අපේ තිබෙන්නා වූ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච ඒවම තමයි ඔය මාන්නයට ඇති වෙලා තියෙන්නේ. එතකොට අර නිත්‍යයි කියලා අගයක් දෙනවා කියන්නේ මෙහෙම හදලා ඉන්න එක හොඳයි කියන අදහස. අර ගාතාවේ මෙහෙම හදලා ඉන්න එක හොඳයි කියන අදහස තමයි එතන තියෙන්නේ. එසේ කළ හැකියි කියන අදහස. ඒ කියන්නේ හරියට වඩු වාසුන් නැහැ කෙනෙක් කියනවා මම හොඳ භාණ්ඩයක් හදනවා කියලා. කල්පනා කරන්න මේ ෆැක්ටරි එකක් නෙමෙයි කතා කරේ. එතකොට ෆැක්ටරියට එක එක උදාහරණ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මම හොඳ භාණ්ඩයක් හදනවා කියන කතාව තමයි මෙයාගේ තියෙන ওই මාන්නයක් කියනත් එක්ක ගත්තාම. එතකොට ඕගොල්ලෝ දන්නවා මෙතන මේ තයෝ ධම්ම සූත්‍රය බලපු අය දන්නවා ඔය මච්චරිය නිසා. මච්චරිය කියන එක මෙතන අපි 7.2 කියලා ලියුවා. මච්චරිය නිසා අපිට ඇති වෙනවයි කියලා මේ දුස්සීලභාවය, ඉමෝරලිටි කියලා ලියලා තියෙන්නේ. අන්න ඒක තමයි දුස්සීලභාවය කියන එක. එතන ඕනනම් ලියාගන්න 6.2 කියලා කියන්නේ දුස්සීලභාවය කියන එක. ඒ මච්චරිය නිසා දුස්සීලභාවය ඇති වෙනවා කියලා තථාගතයන් වහන්සේ තයෝ ධම්ම සූත්‍රයේ දේශනා කළා. ඒ වගේම අපි මේ චූල අස්සපුර සූත්‍රයේදී ඉගෙන ගත්තා ඔය මච්චරිය කියන එක තියෙනවා නම් මේ සාතිය කියන එක ඇති වෙනවා කියලා. ඒතකොට මෙතන මච්චරිය කියන එක තියෙනවා. ඒ මච්චරියෙන් අපි දුස්සීලභාවය ඇති වෙනවා. මච්චරිය කියන එකෙන් අපි ගමන් කරනවා මේ සාතියයි කියලා, වංචාව කියන එක. එතකොට මෙන්න මේකෙන් ඕගලන්ට පේනවා මේ මානිය, මේ කන්සීට් කියලා ලියලා තියෙන්නේ ඒක තමයි මානිය. එතකොට මානිය විසින් අපි මේ ජැක් එකක් ගහනවා අත්තයින්දන් නිත්‍යට යන. පේනවද නිකන් අර මෙහෙම ඔබ්ජෙක්ට් එකක් හැදිලා තියෙනවා නේද? මේ වගේ එකක් හැදිලා තියෙනවා. මේ පැත්තෙන් ආවා සාතේය, ඒ කියන්නේ මච්චරිය, මච්චරියෙන් උඩට ගියා මානිය, මෙතනින් මේ පැත්තට ආවා. එතෙන්දී අපිට තියෙනවා දුස්සීල භාවය කියන්නේ. ওই දුස්සීල භාවයම තමයි මානිය වෙලා තියෙන්නේ. ඒකයි කිව්වේ පානාතිපාතී කරගෙන ඉන්න මානියක් තියෙනවා. පරුසාවාචී කරගෙන ඉන්න මානියක් තියෙනවා. ඒ වගේම ඕගලන්ට පේනවා මෙතනින් මේ ආශ්‍රවයන් කියන ඒවා පල්ලෙහාට ගමන් කරනවා. අපි ditthi ආශ්‍රවය තියෙනවා. ditthi ආශ්‍රවයෙන් ගමන් කිරීමක් තියෙනවා. එතකොට මේවා කරකෝල තමයි අපේ මේ යමක් සකස් කරගෙන අපි ඉන්නේ. මේ විඥානීය කියන එක ගත්තාම ඒක අපි සකස් කිරීමෙන් පවතිනවා මිසක් වෙන දෙයක් නෑ. ඒ කියන්නේ කඹයක් අඹරනවා වගේ අඹරගෙන ගිහිල්ලා එහා කෙරෝලේ කෙරෝල, කඹේ කෙරෝලේ, එහා කෙරෝලේ කෑල්ල තමයි මේ විඥානීය කියලා කියන්නේ. මේ සංස්කාරය අඹරොල්ල ගත්තේ නැත්තම් එහා පැත්තේ මොකක්වත් ඇත්තේ නෑ. ඒක රවුමට කරකෝල කරගත්ත දෙයක්. එතකොට ඔයගොල්ලන්ට එහෙනම් මෙන්න මේ ධර්මයේ මේ තපස්සේ බුදුසීය මෙන්න මේ ධර්මයේ දුන්නේ මෙතන මේ විදිහට මේ කෝසජ්ජී ඉඳන් මේ පැත්තට අනේක තියෙනවා. මෙතනින් මෙහෙම උඩට අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක තියෙනවා. දැන් අපිට පේනවා අපි මේ ද්වේෂය කියන එක අපි කල්පනා කළොත් ඔය අපේ තියෙනවා අපි මේ ඉගෙනගත්ත මේකේ දෙවෙනි ඩයග්‍රෑම් එකේද කොහෙද මේ දෙවෙනි එක නෙමෙයි හතරවෙනි එකේද හතරවෙනි ඩයග්‍රෑම් එකේදී අපි ඕක ඉගෙන ගත්තා. අර උපනාහය තියෙනවා නම් අපිට පලාසය තියෙනවා කියලා මතකද? මෙතන තියෙනවනේ උපනාහය තියෙනවා නම් අපිට පලාසයෙන් මච්චරිය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ පලාසයෙන් එහෙනම් අපිට ඇවිල්ලා තියෙන්නේ මේ ලාභයි කියලා කතාවක් නේද? පලාසය කරලා ලාභයි කියන එක තමයි අපි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ලාභ මච්චරියක් කියන එක අපි උපනාහයෙන් අපි හදාගත්ත. අපේ ද්වේෂය තියෙනවා නම් අපි දන්නේ අපිට උපනාහය කියන එකට අපි යන්නේ. උපනාහයෙන් පලාසය, පලාසයෙන් මච්චරිය කියන එක ඇති වෙනවා. එතකොට මේ කියන්නේ මේ මුළු පංච නීවරණයෙන් මගින්ම අපිට පලාසය කියන එක ඇති වෙනවා. එහෙම සූත්‍ර දේශනාවක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ ඔය කෙනෙක්ගේ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා එක බමුණේ, මොකද මේ මට මන්ත්‍ර ශාස්ත්‍ර අරව මේවා පළක් වෙලාවට හොඳට මතක් වෙනවා. අනිත් වෙලාවට මොකද මතක් වෙන්නේ නැත්තේ කියලා. දැන් ඕගොල්ලන්ට පළක් වෙලාවට නමක් මතක් කරන්න උත්සාහ කරනවා. නම මතක් කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හිතනවා ඔළුව කහ කහ කල්පනා කරනවා. ඒත් හොයාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ රහතන් වහන්සේ මෙන්නලා දුන්නා කාමච්ඡන්දේ තියෙනකොට ඒක නිසාම මේ පලාසය කියන එක ඇති වෙනවා. ඒතකොට පලාසය මගින් තමයි ඕගොල්ලන්ව අයින් කරලා දාන්නේ. අර අපි මෙහෙම කතාවක් බැලුවා නේද ටිකකට ඉස්සෙල්ලා. සුබයි කියලා ගත්තා මෙහෙම එකක් කියලා. ඒ කියන්නේ මේ පලාසය කියන එක තියෙන්නේ මේකේ මෙහා පැත්තේ. එයා මේ බවුන්ඩරි එකේ මෙහා පැත්තේ ඉඳගෙන දැන් මං කරකෝ ඉන්නේ මේක. මේක නිත්‍යයි. අතනින් ආව නිත්‍යයි. සංස්කාර අබිනිවේෂය කර ඉන්නවා මම. අර අනිත් එක්කෙනාගේ නම මේ සිහි කරන්න එකට අමතරව මං අර අල්ලගෙන ඉන්න එක කරකිනවා. ඒක නිසා මට අරක නමක් මත කරගන්න බෑ. එතකොට මුළු නීවරණයන්ගෙම මට ඇති වෙන්නේ පලාස. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා, නීවරණ පහෙන් ඇති වෙන්නේ. ඒ සංඝාරව සූත්‍ර සාකච්ඡාවේදී අපි උගු කළේ. ඒ ඔය විදිහට දෙයක් වෙයි ඇති මේ. මතකද මේ අපි බැලුව පෝතලිය සූත්‍රයේ. පෝතලිය සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්නවා මේ පාණාතිපාතයේ කියන්නේ මේම සංයෝජන වන්නේ මේම නීවරණද වන්නේ. දැන් අපි මේ දුස්සීල භාවය කියන්නේ මොකක්ද? සංයෝජනයන් දුසීල භාවය පානාතිපාතා අදින්නාදානාව ඒවම නීවරණ වෙනවා. එතකොට හැම නීවරණයකින්ම ඇති වෙන්නේ මොකද්ද එහෙනම්? පලාසය. පලාසය ආවහම එහෙනම් අපි යන්නේ කොහටද? මච්චරියට, ලාභයට. පලාසයෙන් අපි ලාභයට යන්නේ, මච්චරියට කියනට යන්නේ. එතකොට මෙන්න මේක ඇති වෙනවා කියලා. ඒ කියන්නේ පටන් ගත්තේ උපනාහයෙන්. උපනාහයෙන් පලාසය, පලාසයෙන් මච්චරි. එතකොට මෙන්න මේකේදී දැක්කපු උද්ගලයා උපනාහයෙන් පලාසයෙන් මේ මච්චරිය ඇති වෙනවා කියන එක දැකපු උද්ගලයා. එහෙනම් මම මේ ලාභ වුණොතින් අපි දන්නවා ෆැක්ටරි එකේ කතාව ඔක්කොම සිද්ධ වෙනවා. ඒක ඉස්සලා ස්ලයිඩ් එකේ පෙන්වුවේ ඒකනේ නේද? මේවා වෙනවයි කියලා සිද්ධ වෙනවයි කියලා දැකගෙන මොකද කරන්නේ? අන්න මම ඒ වෙලාවේදී ඒ භාවනාවේදී මම මෙත්තාව ආරම්භ කරන්න පටන් ගත්තා. මේක නිසා උපනාහය නිසා මෙතන පලාසේ මච්චරිය ලාභ වුණා නම් එහෙනම් අත්බව ප්‍රතිලාභේ උත්පත්තිය දක්වා මම යනවා කියන එක පේනවා. ඒක තමයි මේ පෙන්වුවේ මෙච්චර වෙලා. අර උඩින් ඉඳන් අත්බව ප්‍රතිලාභය, කියන්නේ අත්බව දුපාදානේ පල්ලෙහාට ආවා, ಜಾති අත්බව ප්‍රතිලාභය. එතකොට මේ වෙලාවේ මේ ශ්‍රද්ධාව කියන එක ඇති කළා. මෙතන මේ පෙන්වලා දීලා තියෙන්නේ මේ දුස්සීල භාවයේ මානෙ දුස්සීල භාවයේ. එතකොට එහෙමනම් මේ දුස්සීල භාවය කියන එක අපි ඉවත් කරන්න ඕනේ. ඔය 6 වෙනි 6.2 කියලා ලකුණු කරලා තියෙන්නේ දුස්සීල භාවය කියන එක, ඒක අපි පහ කරන්න ඕනේ කියන එක ඒක එනවා. එතකොට අර මේක මේ මෙත්තාව මම පටන් ගත්තා. මේ මෙත්තාව කියන එක හොල්ලන්නේ නැති වෙන්න ඕනේ. පොත් මෙත්තාව හොල්ලන්නේ නැති වෙන්න ඒ කාරණා පෙන්නලා දීලා තියෙනවා. මේ පටිසම්භිදා මග්ගේ ඒකේ පෙන්නනෝ මෙත්තාව කියන එක නොසෙල්විය යුතුයි කියලා අසද්දාවි. ශ්‍රද්ධාව නැතිකමින් මෙත්තාව නොසොල්වන්න හොඳ නැහැ. ඒ වගේම ඒක තමයි මේ ලියලා තියෙන්නේ මෙත්තා should be unshaken by none faith. එතකොට එතනින් මෑ පැත්තේ ලියාගත්තා නම් මේ කියන්නේ අසද්දාවෙන් නොසෙල්විය යුතුයි කියන එක. ඊළඟට දෙවෙනි කාරණේට එතන පෙන්නනවා. මේ පළවෙනි කාරණේ තමයි ඒ කිව්වේ අසද්දාව කියන එක. දෙවෙනි කාරණේ පෙන්නනවා මේ කෝසජ්ජිය කියන එක. දෙවෙනි කාරණේ කෝසජ්ජිය, කුසීත බව කියලා හැම කියන්නේ නේද? කුසීත ගතියක් තියෙනවා කියලා. ඒකත් මේකේ ලකුණු කරලා තියෙනවා. මේ ඩයග්‍රෑම් එකේ පේනවාද මෙයා? 7.3 ගහලා තියෙනවා කෝසජ්ජිය කියන එක. එතන තමයි අපේ කුසීත බවක් කියන එකක් තියෙන්නේ. එතකොට ඊළඟට කියනවා ඒ මෙත්තාව කියන එක ප්‍රමාදයෙන් අපි මේ නොසල්ලි පවත්තන්ට ප්‍රමාද වෙන්න හොඳ නෑ මෙත්තාවට. මෙත්තාව පවත්තන්න නැතුව ඉන්න ප්‍රමාද වෙන්න හොඳ නෑ. ඒක තමයි තුන්වෙනි කාරණේ ප්‍රමාදී. හතරවෙනි කාරණේට මේ උද්දච්චය කියන එක නිසා ඒ මෙත්තාව නොසල්ලි යුතුයි කියලා පෙන්නනවා උද්දච්චය. හතරවෙනි කාරණේට අවිද්‍යාව ඉග්නොරන්ස් කියලා කියන්නේ අවිද්‍යාව. පස්වෙනි කාරණේ අවිද්‍යාවයි මේක නොසල්ලි ඉන්න ඕනේ කියලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට මතක ඇති අපි ওই සුඛපටිපදා කිප්පා විඥාවේදී හැම බැලුවා සද්දාදි මුච්චති කියලා නේද? ශ්‍රද්ධා আদি මුච්චති. ඒ කියන්නේ අර අසද්දාව කියන එක අපි අයින් කරගන්න ඕනේ. එතකොට දැන් මම මෙත්තාව ආරම්භ කළා කියලා කියන්නේ ඒ කියන්නේ තථාගතයන් වහන්සේ පවසනවා අපිට පිසුනා වාචය එහෙම එපා කියලා. දැන් අපි මේ කතා කරන්නේ මේ 6.2 දුස්සීල භාවය කියන එක පහ කළ යුතුයි. මොකද දුස්සීල භාවය පහ කළේ නැත්නම් මට අර මාන්නේ අත් අනිත්‍ය කතාව සිද්ධ වෙනවා. ඒක නොවෙන්නට මම ඉඩ දෙන්න ඕනේ. එතකොට ඒ නිසා මම ඒ ශ්‍රද්ධාව සහිතව මෙත්තාව පවත්නවා. ඒ කියන්නේ අසද්ධාවෙන් මගේ මෙත්තාව නොසෙල්ලී පවතින්නට ඕනේ. ඒක පළවෙනි කාරණා. ඊළඟට දෙවෙනි එක තමයි මේ කෝසජ්ජිය. කෝසජ්ජිය කියලා කියන්නේ ඉතින් අපි රෝගී බව කියන එක ගන්නකො තීන විද්‍ය බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි මේ මෙත්තාව කියන එක එහෙනම් විරිය මගින් භාවිතා කරන්න ඕනේ. විරිය භාවිතා කිරීමෙන් මට පුළුවන්කම තියෙනවා මේ කෝසජ්ජිය කියන එක නැති කරන්න. විරියම් පග්ගං හන්තෝ නේද? ඒ ධර්මයන් දැන් එනවා. මේක අස්සේ විරිය මේ ඉද්ධිපාදයෙන් වඩන්න බෑ නැත්නම් ඒවා භාවිතා කරන්න ඕනේ. ඒ විරිය කියන එක භාවිතා කරනවා මේ කෝසජ්ජිය කියන එක නැති කරන්න. ඊළඟට තුන්වෙනියට මට ඕනි සතිය කියන එක. ඒ කියන්නේ දැන් මට ප්‍රමාද වෙනවා කියන එක මට සිද්ධ වෙනවා සතිය නැත්තම්. මොකටද සතිය? සතිය තියෙන්නේ අපි අන්ත දෙකක් දකිනවා මෙතන. මොන අන්ත දෙකද? ඒ කියන්නේ සමුදේ අස්තංගමේ කියන දෙක දකින්න. කොහොමද දකින්නේ? ලාභ මච්චරිය නිසා තමයි මේ සිග්නස් එක ව්‍යාධිය කියන එක ඇති වෙන්නේ. කෝසජ්ජිය කියන එක ඇති වෙන්නේ මොකෙන්ද? ලාභ මච්චරිය. ලාභ මච්චරිය නිසා තමයි ඕසජ්ජිය ඇති වෙන්නේ. මෙන්න මේක තමයි සමුදේ වශයෙන් දකින්නවා අපි. එතකොට මේ නිවනින් පිටත වූ දෙයක් අරගෙන තමයි මම මේ தත්ත්වයටපත් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේක දැනගෙන, ඒ කියන්නේ සමුදේ අස්තංගමී කියන එක දැකගෙන මම සික් නොවේ ඉන්න කරන උත්සාහය, රෝගී නොවේ ඉන්න කරන උත්සාහයට පමා නොවීම, අන්න ඒක ලියා ගන්න කැමති නම් සමුදේ අස්තංගමී කියන එක දැක්ලා, ඒ කියන්නේ සමුදේ අස්තංගමී කියුවේ ලාභ මච්චරිය නිසා රෝගී බව ඇති වෙනවා කියන එක. මේක දැනගෙන රෝගී නොවී ඉන්න කරන උත්සාහයට, ඒ උත්සාහය කියන්නේ විරියට පමා නොවීම සඳහා සතිය ඇති කරගන්න. සමුදේ අස්තංගමී කියන එක දැක්කලා රෝගී නොවී ඉන්න, ඒ කියන්නේ කෝසජ්ජේනි රෝගී කතාවකේ, ඒ නොවී ඉන්න කරන උත්සාහයට පමා නොවීම සඳහා සතිය ඇති කර ගැනීම. එතකොට දැන් මේකේ බලන්න, මෙතනම තමයි අපේ භාවනාව තියෙන්නේ. මේ ස්ලයිඩ් එක තමයි අපි භාවනාවට ගන්න. මේකේ බලන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් අපි තේරුම් ගත්ත මේ දුස්සීල භාවය තමයි අපේ ප්‍රශ්නේ. දුස්සීල භාවයෙන් මාන්නේ ඇදලා අත්අනිත්‍ය කතාවක් සිද්ධ වෙනවා. අත්අනිත්‍ය වුණොත් මොකද වෙන්නේ? නිට්ටය වුණා නම් අත්තවාද උපාදානය මේ ලයින් එක දිගේ ආවා. අත්තභාව ප්‍රතිලාභේ හොඳම ප්‍රොඩක්ට් එක කියලා જાතියක් හදා ගන්නවා. එතකොට මෙන්න මේ කතාව නවත්ත ගන්නයි ඕන වෙලා තියෙන්නේ. මේක හැදිලා තියෙන්නේ මොකෙන්? දුස්සීල භාවයෙන්. මේ රේඛාව ඔයගොල්ලෝ දන්නවද? දිගට දික් කරගෙන ගියොත් මේ රේඛාව දික් කරගෙන යන්න. හරියට හැබැයි හරියට දික් කරන්න මේක මහා රූලක් වගේ මේකක් තියලා මේක දික් කරගෙන ගියොත් මෙන්න මේ කැපෙන තැන තියෙනවා නේද? මෙන්න මේ ස්පර්ශයෙන් ඇති වෙන තැන, කැපෙන තැන තියෙනවානේ. ඒ කැපෙන තැන මෙන්න මෙතන ස්පර්ශ ආහාරයේ ඉඳන් මේ මං ඇඳලා තියෙන රේඛාව මේ භව ආශ්‍රයත් එක්ක සම්බන්ධ වෙලා මෙන්න මේ කැපෙන තැන ඔතන තමයි ඔය තියෙන්නේ මේ දෝෂාරෝපණ චිත්තය කියන එක. දෝෂාරෝපණ චිත්තය කියන එක. ඒක තව චුට්ටක් දික්කලොති. වම් අත පැත්තට ආපහු දික් කරගෙන ඉන්න ඒ රේඛාවම මේ 7.3 කෝසජ්ජය 6.2 දුස්සීල භාවය. ඒ රේඛාව ඕගොල්ලෝ දිගටම ගියොත් තිත්තරකින් ආකරා වැඩිය හොඳයි. මේ පැත්තට දික් කරගෙන ආවොත් මෙන්න මේ හරිය තමයි තියෙන්නේ මොකද්ද? කාමච්ඡන්දය. එතන තමයි කාමච්ඡන්දය කියන එක තියෙන්නේ. එතකොට මොකද්ද මේ පෙන්වන්නේ? කාමච්ඡන්දය නිසා දුස්සීල භාවය, දුස්සීල භාවයෙන් මානය, මානයෙන් අත්තභාව, අත්තවාද උපාදානය, ඒ කියන්නේ නිත්‍යයි කියලා ගත්තා, නිත්‍යයි කියලා අරගෙන පල්ලයට අරගෙන අපි අත්තභාව පටිලාභය දක්වා ගිහිල්ලා එකක් හදාගත්තා. ඔන්න ඕක තමයි භාවනාවට ගන්න. මෙන්න අපි කරගන්නා වූ දේ කියන එක. එතකොට මේ ඔක්කොම වෙලා තියෙන්නේ එහෙනම් ඔය මං කියවන්නේ මෙන්න මෙතන තමයි තියෙන්නේ කියලා. ඔය මේ දෝෂාරෝපණ සිත කියන එක. ඉතින් ඇති වෙන්නේ නැද්ද දෝෂාරෝපණ සිතක් නේද? ඒ කියන්නේ නිවනෙන් පිටත වූ දෙයක් අරගත්තා නම් එහෙනම් දෝෂාරෝපණ චිත්තයක් තමයි. කාටවත් දොස් කියන්න එපා නේ මං අද දුක් විඳිනවා කියලා. නිවනෙන් පිටත දෙයක් ගත්ත මනුස්සයට දුක් විඳිනවා තමයි. ඔන්න ඕක තමයි දෝෂාරෝපණ චිත්තය කියන එක තියෙන්නේ. ඔක්කොම ඇති වුණේ කාමච්ඡන්දේ නිසා. අර සුබයි කියපු කතාව අපි ඉස්සෙල්ලා භාවනාවේදී ගත්තානේ. සුබයි කියන එකක් එදන් සත්‍යාවි නිවේස කාය ග්‍රන්ථයේ අතුලට වදින්න ඉඩ සැලැස්සුවා. හදාගත්ත ශරීරයක් දුස්සීල භාවයේ තියෙන. මේකත් එක්ක ඉතින් දැන් දුකක් විදිනවා. ඔන්න ඔය අර්ථය තමයි හොඳට භාවනාවට ගන්න. එතකොට අර මෙත්තාව කියන එක එහෙනම් අපි දිගින් දිගටම පවත්තන්න ඕන. අර සද්දාදි මුච්චති විරියම් පග්ගං අන්තෝ සතින් උපට්ඨපෙත්ත. අර චිත්තං සමාදාන්තෝ කියලා කියවන්නේ නේද? එතන උද්දච්චය කියන එක නැති කර ගන්න ඕන. ඊළඟට අර ප්‍රඥාය ප්‍රජානතෝ කියලා කිව්වහම ඉතින් අවිද්‍යාව නේද? ප්‍රඥාවෙන් අපි අවිද්‍යාව කියන එක නසනවා. එතකොට අන්නේ ඒ කියන්නේ අපි කිසිම ආකාරකින් මෙත්තාව නොසැලී පවත්තන්න ඕනේ. මෙත්තාව පවත්තන්න පමා නොවෙන්න සතියක් තියෙන්නට ඕනේ. අපි අලස වුණාම අපි මෙත්තාව පවත්තන්නේ නැහැ. කෝසජ්ජී ඇති වුණාම මෙත්තාව ඒ අවස්ථාවේදීත් මෙත්තාව පවත්තන්නට ඕන. එතකොට ඒ ඊළඟට අපිට ඒ කියන්නේ විරියක් ඇති කරගෙන අපි මෙත්තාව පවත්තන්නේ. සිහියක් තියාගන්න මම පමා නොවි මේක පවත්තන්නට ඕනේ කියන එක. මොකද පමා වුණොත් ඉතින් වැඩේ කරලා ගිහිල්ලා ඉවරයි. ඒක තමයි මම අර ලියාගන්න මේ කියලා කිව්වේ. තමන් සික් නොවි ඉන්න ව්‍යාධිය ඇති නොවි ඉන්න කරන උත්සාහයට පමා නොවීම සඳහා තමයි මේ සතිය කියන එක ඇති කරගන්නේ. එතකොට අපි 8 වෙනි පිටුව දැන් බැලුවා. අපි එහෙමනම් දැන් යන් 9 වෙනි එකට. මේ අවස්ථාව වෙනකොට මහා විශාල සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියේදී මම පෙන්නන්නේ මේ ආතාපි සම්පජානෝ සතිමා මේක භාවිතා කරලා තමයි විමර්ශා ඉදිපාද උපේක්ඛා ප්‍රමාණයන්ට කියන ඒවට ගමන් කරන්නේ. ආතාපි කියන්නේ විරිය, අර විරිය භාවිතා කළා. සම්පජානකාරීත්වයේ තියෙන සතිය ඇති කරගත්තා. අන්න ඒකෙන් අපිට යන්න පුළුවන්කම තියෙනවා විරිය ඉදිපාදේ, ඒ වගේම උපේක්ඛා අප්‍රමාණී කියන. ඊළඟට අපි ඊළඟ ඩයග්‍රෑම් එක බලමු. මේ පෙන්වන්නේ මේ ලාභ මච්චරියම නිසා ඇතිවන ප්‍රශ්නේ තමයි මේක පෙන්වන්නේ. ඒක නැද්ද? ආ මේක එහෙනම් අහගන්නකො. මේක පෙන්වන්නේ මේ ලාභ මච්චරිය නිසා ඇතිවෙනා වූ ප්‍රශ්නේ තමයි මේ පෙන්වන්නේ. මෙතන පෙන්වලා දීලා තියෙන්නේ මොකද්ද? මේකේ සුබ සංඥාව නේද? එතකොට මේ සුබ සංඥාව නිසා මෙතන මාන්නේ. මේ කියන්නේ මොකද්ද? සුබ වූ දේම තමයි මේ හොඳයි කියලා කියන්නේ. සුබ වූ දේම හොඳයි කියලා කියනවා කවුද? මාන්නේ. අන්න ඒක ලියාගත්තා නම් හොඳටම ඇති. සුබ වූ දේම හොඳයි කියනවායි කියලා මාන්නේ. දැන් මෙතන මේ පෙන්වලා දීලා තියෙන්නේ මේ මනෝ සංචේතනාවෙන් දැන් ඔයගොල්ලෝ පේනවද මේ අත්වාද උපාදානෙන් අපි ඔය කරකිලා ආවේ නේද? නිට්ටයයි කියලා අරගෙන ඔක්කොම කරලා ඇවිල්ලා තියෙන්නේ අත්වාද උපාදානෙට. ඉතින් උඩ තියෙනවා මමංකාරය, යටින් ඉන්නවා අහංකාරය. අහංකාරයයි මමංකාරයයි කියන එක දෙන්න එකට වැඩ කළා තමයි මේක කරන්නේ. ඉතින් මේ සත්‍යෝ අන්තිමට පේනවද මේ බයෙන් අගති ගමනක් තමයි අන්තිමට මෙහෙම කරලා ගමන් කරන්නේ. බය යගති ගමනක් කියනවා මොකද අර පරාමාසයට ඇතුල් වෙනවන්නේ. ආනෙන්ජ සප්පාය සූත්‍රයේ අන්තිම ඩයග්‍රෑම් එකේ තිබුණා නේද? පරාමාසයයි ඉදන් සත්‍යාභියයි ඔක්කොම එකහුවෙලා කාම සංඥාව නිසා බයෙන් අගතියට යන කතාව තමයි එතන තිබුණේ. එතකොට මට මේ භාවනාවේදී මට ආවා මේ ලෝකේ රහත් නොවිච්ච සියලුම සත්‍යයන් මේ චිත්ත සංස්කාර බිඳේ කියලා බයටපත් වෙලා ඉන්නේ. හැම සත්‍යයකම රහත් නොවිච්ච ඕනම සත්‍යයක තමන්ගේ චිත්ත සංස්කාර. එතකොට මේක මුළු ලෝකෙටම සාධාරණ ධර්මයක් කියලා දැනලා මම මුළු ලෝකෙටම සත්‍යයන්ට මෙත්තාව වැඩුවා මේ අවස්ථාවේදී. මේ කියන්නේ මේ මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි මේ ධානාතලවල ඉන්න සත්‍යයන් පවා. ඒ හැමෝම බය වෙලා ඉන්නේ. අපි විතරක් නෙමෙයි. හැමෝම බය ඉන්නේ. මොකද චිත්ත සංස්කාර බිඳෙනවා කියලා තේරුම් අරගෙන. මොකද ඒගොල්ලොත් මේ නිවනින් පිටතු උදයක් ලාභයි කියලා අරගෙන. ඒ ගත්ත සත්‍යයට ඉතින් දුක කියන එක තියෙනවා. ඉතින් මේක හරියට ඕගොල්ලෝ දන්නවා දැන් බවාශ්‍රය මගින් අර ඇහැක් එහෙම හැදුවා නේ. බවාශ්‍රයෙන් ඇහැක් හදලා ඒකනේ මම වුණේ අවස්ථාවේ. ඉතින් ඕක මේ අහං පල්ලෙහයි නිහංකාරයෙන් ඔය අහං විසින් මමන්ට කියන හොඳ ධර්මයක්. ඒක හරියට මේ අර සින්දුවක තියෙන කතාවක් වාගේ. අත්ත බිඳි පය බුරුලෙන් තබාවරයි. අහලා තියෙනවද නේද? අත්ත බිඳි පය බුරුලෙන් තබාවරයි. ඒ කියන්නේ මමන් තමයි ඇස උනේ සුබෝ ඇස. එයා දන්නවා අහන් දන්නවා මේ හරියට හදලා නැහැ කියලා මේ. මේ ඇහ කන නාසය දිව ශරීරය මේව හොඳට හදලා නැහැ. අර අත්ත දිගේ ගියා නම් කඩාගෙන වැටෙනව නේද? පරිස්සමෙන් පාවිච්චි කරන්න කියන එකයි කියන්නේ. ඇහ කන නාසය කියන ඒවා පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා අහන් කියනවා මමන්ට. ඒ දෙන්නගේ කතාවක් තියෙනවා ওই විදියට. අහන් කියන එක තමයි මමන් අහන්නේ. මමන් කියන එක තමයි අහන්. මමංකාර වෙච්ච දේවල් ටික තමයි අහංකාරයට යන්නේ. අර සුබයි කියලා ගත්තානේ. ඊට පස්සේ අහංකාරය කියන්නේ මොකද්ද? එයා දැන් ඔයා මට සුබයි කියලා කිව්වනේ. ආ එහෙනම් ඉතින් ওই පැත්තෙන් එවන්න මේ පැත්තට. එයා මේ පැත්තෙන් යටින් ගිහිල්ලා හදනවා. අහං කියන එක මමං අහනවා, මමං කියන එක අහං අහනවා. ඒ දෙන්න එක්කහුවෙච්ච අවස්ථාව තමයි අර ආනන්ද සප්පාය සූත්‍රය අපි දැක්කේ. අර ප්‍රසන්ට් මූවමන්ට් එකේ පරාමාසයේ මේක අස්සට ඇදිලා යනවා. ඒ දෙන්න එකට වැඩ කරනවා වෙන් වෙලා වැඩ කරනවා. ඉතින් ඔතන භාවනා කරන්නත් පුළුවන්. ඔය 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 ආර්ථය හරිය ගැඹුරට තියෙනවා. මෙතන මේ තව උදාහරණයක් පෙන්වන්න පුළුවන්. හරියට මෙතන තියෙනවා මේ වඩුබාසුණී ගෝලයයි වාගේ. ඔය අත්තමිදී පාවිරලෙන් කතාවේ තියෙන්නේ වඩුබාසුණී නැයි ගෝලයයි වාගේ. ගෝලයට තාම වැඩ බෑනේ. එතකොට ගෝලයා මේ නියන එහෙම අරගෙන මේවා කපනකොට වඩුබාසුණී හොඳට බලාගෙන ඉන්නවා. මේ මිනිහයාගේ තියෙන මේ ලී ටික නාස්ති වෙයිද? මේ මනුස්සයා නියන කඩයිද? අර බොහෝම ටෙන්ෂන් එකකින් තමයි බලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ තමයි මේ අහම් බලාගෙන ඉන්න මේ මමන් කරන වැඩේ. කොයි වෙලාවෙ කැඩේද විඳේද දන්නේ නැහැ. නියන කැඩේද ලී ටික නාස්ති වේද? මොකද මේ ලාභ මච්චරියත් එක්කනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ අන්තිමට ඇති වෙලා තියෙන්නේ මොකද්ද? ලාභ මච්චරිය නිසා ඇති වෙච්ච ප්‍රශ්නේ. රෝගේ. රෝගයක් තමයි අපිපත් වෙලා තියෙන්නේ. එතකොට මේකෙදි මේ මං කිව්වා භාවනාවට ගන්නී කියලා මේට ඉස්සෙල්ලා ස්ලයිඩ් එක. ඒක තමයි අපි භාවනාවට ගන්න. අර කාමච්ඡන්දේ එක දික්කලා වූ. එතකොට අපි ආපහු සූත්‍ර දේශනාවට යනවනම් ඒ භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පවසනෝ ආනන්දේ යම් දිවාවීරණයට කලයි සිතනවද ඒකට යන්නේ කියලා වැදාරුවා. ඒ වෙලාවේ එසේ කියලා ආනන්ද හාමුදුරුවෝ ගියා. භාගතුන් වහන්සේට වැඳ නමස්කාර කළා. භාගතුන් වහන්සේ සකසා පැදුමුණු කොට වැඳ ගියා. ගිහිල්ලා ඒ ළඟ ගහක් යට ආනන්ද හාමුදුරුවෝ හිටියා. ඒ වෙලාවේ පවිතු මාර්යා ආනන්ද තෙරුන් ඉක්ම ගිහිල්ලා නොබ වේලාවකින් භාගතුන් වහන්සේ ඉන්න තැනට වැදලා ඇවිල්ලා එළඹ එක පසක සිටියා. එකක් පසක සිටියා වූ පවිතු මාර භාගතුන් වහන්සේට මෙසේ කිය වහන්ස භාගවත් වූ පිරිනිවෙත්තා සුගතිය පිරිනිවෙත්තා. දැන් භාග්‍යතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලය. වහන්ස යම් තාක්කල් මේ සව්වන් ඒ කියන්නේ ශ්‍රාවකයන් මේ ව්‍යාක්කත විනීත විසරද බවට පැමිණියේද යෝගක්ෂේම බහුස්සත ධර්මදර ධම්මානු ධම්ම ප්‍රතිපatti සම්‍යක් ප්‍රතිපatti අනුරූප ධර්මයේ හැසිරෙන සුළුද ආචාර්ය වාදී ඉගෙන උගන්වනවද කියවන්නවද පවසන්නවද පිළිහිටවන්නවද හෙලිකරන්නවද බෙදා දක්වන්නවද ප්‍රකට කරන්නවද උපන් පරප්‍රවාදී කර්ම සහිතව මොනවට නිග්‍රහ නෛයානික කොට දහම් දෙසන්නවද එතෙක් නොම පිළිපෙන්නේ මේ වචනේ භාගතුන් වහන්සේ විසින් වදාළා. ඒකට මාරයට කලින් බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. මම පිරුණම් පාන්නේ නැහැ මේ මිනිස්සු ඒ භික්ෂුන් වහන්සේලා ධම්ම කතික වෙලා ඒ ධර්මයේ කියලා දීලා හොඳට මේ බුද්ධ ශාසනයේ පිටවලා ඒ මේ වෙනකන් එන්නේ නැහැ කියලා. පර මාරයා කියනවා දැන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ විදිහට ඒ බහුස්වත ධර්මානු ධම්ම ප්‍රතිපත්තියෙන් හැසිරෙන ඒ ධර්මයේ ඉගෙනගෙන හොඳට පිටවන අය බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනම් පාන්න කියලා. භාග්‍යතුන් වහන්සේ යම් මේ මේ විදිහට පිරිනම් කාලට කාලයයි කියලා කියනවා. එතකොට ආභව බුදුහාමුදුරන්ට පෙන්වන මෙහෙණුන් වහන්සේලා ඊළඟට ශ්‍රාවක උපාසකයෝ මේ සියල්ලෝම දැන් ඒ தත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට බුදුහාමුදුරන්ට පෙන්වන් පාණ්ඩ මේ කාලයයි කියලා උපාසිකාවෝ ඒ தත්ත්වයට පත් වෙලා ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ විදිහට දේශනා කරන ඔය අය ඔක්කොමලා ඒ தත්ත්වයට පත් වෙලා තියෙන සාමීච්ච පටිපන්න වෙලා මේ විදිහට ඉන්නේ. ඒක නිසා මේ පින්නම් පාන්නේ. ඒ පාර බුදුහාමුදුරු දේශනා කරනවා පවිත මාරයට මේ යම් තාක්කල් මගේ මේ ශාසනය මේ සමුද්දද ස්ථිතිද බොහෝ දෙනා අතර පැතුරුනාද බොහෝ දෙනා අතර ප්‍රකටද මොනවත් ප්‍රකාශද ඒතම් පිරුණාකේ භාගතුන් වහන්සේ මේ වචනේ කියනදී වහන්ස දැන් භාගතුන් වහන්සේට පිරුණම් පාන්න කාලය කියලා කිව්වහම බුදුහාමුදුරු දේශනා කරනවා මාරයට පවිතතෝ නිරුත්සකව ඒ කියන්නේ මේ වෙහෙසෙන්න එපා කියලා. මාරයටවත් කිව්වා වෙහෙසෙන්න එපා කියලා. නොබෝ කලකින් තථාගතයන් වහන්සේ පිරිනම් පාන්නේ මේන් තුන් මාසක් ඇවෑමෙන් තථාගත තෙම පිරිනම් පාන්නේ කියලා වදාලා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ චාපාල චෛත්‍යයෙන් එළඹ සිටි සීයත්තාව නුවණින් පිරිසිදු කරන්නා වූ ආයු සංස්කාරය අත්හැරියා. ඒ මාස 3කින් පස්සේ මේ විදිහට මේ නිර්වාණයට යනවා කියලා. එතකොට ඒ වෙලාවේදී මහත් භූමිකම්පාවක් ඇති වෙලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ සලකලා ඒ වෙලාවේ මේ ගාතාවක් කිව්වා මේ පුනර්භවී සකස් කරන භවතෝත්පත්තියට කාරණ වූ කාමාවචර රූපාවචර කර්මයන් අරූපාවචර කර්මයන්ද බුදුදෙමේ අතහැරියා කියලා. එතකොට මේ සමාහිත ඌයේ තමා කෙරේ කෙලෙස් කවචයක් සන්නාහයෙන් බිඳදමන්නේ. ඒ කියන්නේ මේ අර කෝට් එකක් අපි පිහියකින් කපලා දාන්නේ. අන්න ඒ වාගේ තථාගතයන් වහන්සේ බිඳ දැම්මායි කියන එක. එතකොට මේක මේ ඇත්තෙම කියනවා නම් මේ ගාතාවක් මේ තියෙන්නේ තුලම තලංච සම්භවಂತಿ මේ භව සංඛාරේ කියන එක තථාගතයන් වහන්සේ අයින් කරා කියලා. අජ්ජත්තරතෝ සමාහිතෝ අබිද්ධා කවච මිත්ත සම්භවಂತಿ කියලා කියනවා. ඒ කියන්නේ තුලණය කරනවා කියලා කියන්නේ මේ නිර්වාණය කියන එක. දැන් අනිත් දේවල් ඔක්කොම තුලණය කරන්න පුළුවන්. ඕගොල්ලෝ ආහාර කෑම දෙකක් ගත්තොත් කියන්න පුළුවන් මේ කෑමට වඩා මේ කෑම රසයි කියලා. මේ වගේ එක ධානයකින් ඉඳන් තව ධානයකට ඕගොල්ලන්ට එහෙම කතාවක් කියන්න පුළුවන්. නිර්වාණයට නම් එහෙම තුලණය කරන්න බෑ. ඒක අතුලයි. ඔය ලංකාවේ අතුලයි කියලා දාලා තියෙන නමේත් එතන ඒ අර්ථේ තියෙනවා. අතුලයි කියලා කියන්නේ ඒවයි තුලණය කරන්න බෑයි කියලා පේනවනේ දැන් සිංහලේ දාලා තියෙන වචනවල තේරුම. අතුලයි කියන්නේ යන්නේ අර්ථය. නිවනහා සසඳන්න බෑ කියන එකයි. ඉතින් මෙතන මේ පෙන්නනවා මේ අජ්ජත්තරතෝ සමාහිතය. අභ්‍යන්තරයේ සමාහිත භාවයක් තියෙනවා කියලා හිතාගෙන නේද මේ මිනිස්සු. දැන් කට්ටිය මිනිස් ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඒ අය නම් ඉතින් අවුරුදු 80ක් එදෙනකොට යනවා. ඉතින් ඊළඟට දිවි ලෝකෙ ගිහිල්ලා මිලියන් ගණන් ගේ බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා මහා කප්ප ගණන් ගේ. එතකොට මේ හැමෝම නිවසඤ්ඤා නාසඤ්ඤායතනටත් ගිහිල්ලා ඒගොල්ලෝ හිතාගෙන හිටියා. බොහෝ කාලයක් ජීවත් වෙලා මේක ඉන්නවා මෙතන ඉවරයි කියලානේ ආලාර කාලා මෙහෙම කිව්වේ නේද? මෙතනින් ගිහිල්ලා කියලා. ඉතින් මෙහෙම ඒ කියන්නේ සමාහිත බවක් තියාගෙන ඉන්න පුළුවන් කියලා කියන කතාව. මේ කතාව බොරුයි කියන එක බුදුහාමුදුරුවෝ හරි හරිතර කෝට් එකක් ටක් ගාලා කපලා දානවා වගේ. බුදුහාමුදුරුවෝ ඒ කිසිම භවයකට යන්නේ නැතුව ඒක අයින් කළා කියන එකයි කියන්නේ. ඒ කියන්නේ අපි මේ කිසිම ධානයකින් අපිට ඉන්න පුළුවන් කමක් නැත්තේ නේ. අපි ලිස්සන තැනක තමයි ඉන්නේ. ලිස්ස පල්ලෙහාට වැටෙන්නේ. අන්න ඒ භවයේ තේරුම් අරගෙන තථාගතයන් වහන්සේ ඒක අයින් කරා කියන එකයි. එතකොට එහෙමනම් මේකේ භාවනාවට මම කිව්වා කරන්න ඕනි දේ මෙන්න මේ ස්ලයිඩ් එක තියෙන එක 7 වෙනි ස්ලයිඩ් එක හොඳට අල්ලගන්න. ඒ ස්ලයිඩ් එකේ දැන් ෆැක්ටරි එකේ කතාව ඔයගලන්ට මතකයි. උදාහරණ සහිතව පෙන්වලා දීලා තියෙනවා. ඒ කතාවත් එක්ක ඔයගලන්ට භාවනා කරන්න පුළුවන්. මෙතන මේ අත්ත නිත්‍ය කතාවත් එක්ක නේද මේක වෙන්නේ. මේතනින් ඇති වෙලා තියෙන්නේ මොකද්ද? මේ කාම ඡන්දය නිසා මේක අනිත් පැත්තටයි මේක බලන්න වටින්. අනිත් පැත්තට බැලුවාමයි මේක තේරෙන්නේ. ඒ කියන්නේ මගේ ඇති වෙලා තියෙන ජාතිය. ඒ කියන්නේ මගේ හොඳම ප්‍රොඩක්ට් එක. ජාතිය බර්ත් එකක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එක ඇති වෙලා තියෙන්නේ එහෙනම් මම මේ 1.1 වල ඉඳන් පල්ලෙහාට ගිහිල්ලා නේද? අත්ත්භාව පටිලාභේ. අත්ත්භාව පටිලාභේ ඇවිල්ලා තියෙන්නේ එහෙනම් මං ඔන්න ලාභයි කියලා අරගෙන. ඒ කියන්නේ මේ මානිය විසින් මං කල්පනා කරලා තියෙනවා මෙතන අත්ත ඉඳන් නිත්‍යයට යන්න කතාවක්. ඒ කියන්නේ ජැක් එකක් ගහලා තියෙනවා. මේ ජැක් එක ගැහුවේ කොහෙන්ද? මෙන්න මේ දුස්සීල භාවයේ. මේ දුස්සීල භාවයේ කියන එක ඇති වුණේ මේක පැත්තෙන් දික් කරගෙන ගියාම අන්තිමට ආ කාමච්ඡන්දේ සුබයි කියන සංඥාවන් සහිතව අරගෙන ගිහිල්ලා තමයි මේ කතාව ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. එතකොට අන්නේක භාවනාවට ගත්තා නම් හරි. එතකොට දැන් වෙලාව 1:10යි. මොකද කරන්නේ? කෑම කාලා ඉන්නවද? භාවනා කරලා ඉන්නවද? හොඳයි. කමන්නේ කාට හරි ප්‍රශ්නයක් තියෙන අය කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. මොකද මේක අනිත් එකට අතට මේක ඕගලන්ට මේ කරන්න ඉස්සෙල්ලා මිනිත්තු කීපයක් ඕනිද? 10ක් විතර ඒ වගේ මනසට දාගන්න. ඔව්. එතකොට 1:10 1:40 විතර එවි කෑම කනකොට. ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සන්න. මොකද ඉතින් බඩගින්න ඉඳලා අන්තිමට ලෙඩ හැදුනොත් එහෙම පළක්කට එහෙමත් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි මිනිත්තු 10ක් විතර විවේකයක් අරගෙන ඊට පස්සේ අපි පැය භාගයක් භාවනා කරලා මාත්